නත්ති මේ සරණං අඤ්ඤං ගුණෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ ඒවං සං සරණං කේවං බුද්ධෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝසි උංගෝසයුං දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු 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 හිත සංසුන් කරගන්න මෙතෙන් පටන් හවස 3 දක්වාම උතුම් වූ නිර්වාණ ධර්මයේ වෙනුවෙන් මම පේවි වාසය කරමි. අද ආදමේ උතුම් ශ්‍රී සද්ධර්මය පූර්ණ කොට අවබෝධ කොට පසක් කොට අවසන් කරමි. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන මේ කාලය ධර්මය වෙනුවෙන් පමණයි, ධර්මය ගැන සිතීමට පමණයි. ඒ අදිෂ්ඨානයක් ඇති කරගන්න හිතෙන් තමම්ම පෙර ආසා අවබෝධ කරගත් ධර්මඥානය දහම් කුසලය අවදි කරගෙන ධර්මය ශ්‍රවණය කිරීමට සූදානම් වන්න තමන් හෙමින් තමන්ගේ හිත සංසුන් කරගන්න. හොඳයි සාදු. 2018 වසරේ දෙවෙනි මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන මේ භවයේදී නිවනක් නැහැ කියලා කල්පනා කරගෙන හිටපු ලෝකයට බුදුරජාණන් වහන්සේගේ නිවන ජීවමානයි. ඒ අවබෝධ කරගන්නට පුළුවන් අවබෝධ කරගත්ත උදවිය සිටිනවා කියලා කල්පනාවක් ඇති වුණා. ඒක මහා ආශ්චර්යයක් නොවේද? ඒක මහා ආශ්චර්යයක්. දෙව් මිනිස් දෙගතිය බලාපොරොත්තුවෙන් පින්දහම් පමණක්ම කරගෙන නිවන ප්‍රාර්ථනාවක් පමණක් බවට කල්පනා කරපු අපේ පින්නතුන්ට නිවන යථාර්ථයක් බවට පත්වෙනවා කියන පණිවිඩය ලැබුණාම උද්දච්ච නැති මිනිස්සෙක් කියලා කියන්නේ දන්න දේ ගැන කල්පනා කරන්නේ නැතුව නොදන්න දේ ගැනම හැමතිස්සෙම විමසීමෙන් කටයුතු කරන කෙනෙකුට. උද්දච්ච මිනිස්සෙක් කියලා කියන්නේ දන්න දේ ගැනම කතා කර කර කල්පනා කර කර තර්ක කර කර සිටිනව අලුතින් දෙයක් හොයන්නේ නැහැ. ඉතින් අපිට මේ මාන උද්දච්ච කියන ස්වභාවයත් දුරු කරන්න ඕන ආශ්‍රමයක්. ඉතින් මේ උද්දච්ච තම පැත්තකින් තියලා දන්න දේත් එක්කම තර්ක කර කර වාද කර කර ඉන්නේ නැතුව හැමතිස්සෙම නොදන්න දෙයක් හොයන්න හිත හදාගන්න ඕන. ඒක හිත ඇතුලේ තියෙන පින්නතුනේ. සචිත්ත පරියෝ ධපනං ඒතම් බුද්ධානු ශාසනං. බුදුවරුන්ගේ අනුශාසනය තම සිත දපනය කරගන්න දපනය කරගන්න. එකට හේතුව තමන්ගේ පාලනය නැති තමන්ගේ පාලනයට ඔබ්බෙන් තමන් අකමැති සේ හැසිරෙන ධර්මයක් නිසා. තමන් අකමැතිසේ හැසිරෙන ධර්මයක් නිසා සිත පාලනය කරගන්න තියෙන ධර්මකාරණයක්. ඒ සිත පාලනය කිරීම සඳහා යම් අධ්‍යාපනයක් අධ්‍යයනයක් අපිට අවශ්‍ය කරනවා. ඒ පුහුණුව තමයි කල්යාණ මිත්‍රත්වයක් තුළින් පින්නතුන්ට ලබා දෙන්නේ. මමත්වය මමත්වයේ පැත්තට ඇදගෙන යන්න උත්සාහ කරද්දී හැම විටම මමත්වයේ පැත්ත නොගෙන සත්‍යයේ පැත්ත අරගෙන ඒ පැත්තට මේ මනස රැගෙන යන්න ඕන. මමත්වයේ පැත්තෙන් එනවා පංච නීවරණ. මමත්වයේ පැත්තෙන් එනවා දස සංයෝජන. මමත්වයේ පැත්තෙන් එනවා ලෝභ ද්වේෂ මෝහ. මේ සියල්ල සමග ඔබ සටන් කළ යුතුයි. මමත්වයේ පැත්තෙන් එනවා සදායතන. මේ සියල්ල සමග ඔබ සටන් කළ යුතුයි. සටන් කරන්නට හඳුනාගත යුතුයි විරුද්ධකරුවන්. අර ඉහතදී පැහැදිලි කරලා දුන්නේ විරුද්ධකරුවන්. ඒ විරුද්ධකරුවන් පැමිණිහාම විරුද්ධකරුවන්ගේ පැත්ත ගන්න නැතුව අපි දක්ෂ වෙන්න ඕන සත්‍යයේ පැත්ත ගන්න, මමත්වයේ පැත්ත ගන්නෙ නැතිව. නමුත් මේ ඉපදුණු ලෝක සත්වයා පුරුදු වෙන්නේ මමත්වයේ පැත්තම ගන්න. ඒ හැටි පින්නතුනේ සතා සිව්පාව ගත්තොත්, පූසෙක් බල්ලෙක් බලලෙක් ගත්තොත් එහෙම ඒ සත්තුන්ගේ තුල දකින්න පුළුවන්. ඒ සතු සාමාන්‍ය විදිහට ජීවත් වෙන බව ඇත්ත. නමුත් අපිට දකින්න පුළුවන් ඇතිවන ත්‍රිවේදනාවට ඒ විදියටම ප්‍රතිචාරය දක්වන. එයාගේ හිතේ සතුටක් දැනුනහම සතුට හොඳට පේනවා. දුකක් දැනුනහම දුක හොඳටම පේනවා. ඒ නිසා කියනවා අවස්ථා තුනක වාසය කරන සතා තිරිසන. සුඛ දුක්ඛ උපේක්ෂා. එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ. වශයෙන් මෙන්න මේ තිරිසන් ගතියේ වාසය කරනවා. දැන් මේ තිරිසන් ගතියේ කෙනෙක් වාසය කරනවා නම් ඒ සියලු දෙනාම අයිති වෙන්නේ සත්ව කියන කොටසට. සත්ව ගතියේ මේ සත්ව ගතිය සියලුම සතුන්ට තියෙන සත්ව ගතිය මිනිස්සු ළඟත්, මනුස්ස ශරීරයක් ලැබපු අය ළඟත් තියෙනවා. මනසින් සත්වයෝ ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. ඒක තමයි සත්ව ගතිය. සුඛ දුක්ඛ උපේක්ෂා තියෙනවා. ඒක තමයි සත්ව ගතිය. මේ ලෝකෙට එහායින් දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්න ඕන. විශ්වාස කරන්නේ මේ අපි අධ්‍යයනය කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එවිට නොසෙල්වෙන අවෙච්ච ප්‍රසාදයක් ඇති වෙනවා ඒ ධර්මයේ ගැන. නොකඩෙන විශ්වාසයක් හට ගන්නවා. දැන් ලෝකයේ තියෙන දේවල් වලටම අපි නිර්වචනය ලබා දුන්නා කියලා ඒක යහපතක් වෙන්නේ නැහැ. ලෝකේ තියෙන දේවල් සැපයි, ලෝකේ තියෙන දේවල් දුකයි, ලෝකේම තියෙන දේවල් පිළිකුල් කියා අපි කල්පනා කර කර හිටියට අපිට නිවන අවබෝධ වෙන්නේ නැහැ පින්නතුනේ. මේ ලෝකේම සියලු සංස්කාරක ධර්මයෝ නියතයක් තුල පවතින්නේ නැහැ කියලා තේරුම් ගත්තාම ඔබ ඊළඟට සෙවිය යුත්තේ නියත වූ දේ. එහෙම නේද? තමන් කැමති විදියට තමන්ගේ වසඟේ නොපවත්නා හේයින් අනිත්‍යයි. දුකයි අනාත්මයි. එවනම් මේ පින්නතුන් සොයාගෙන තියෙනවා මේ විට එක අධ්‍යයනයක් පූර්ණය කරලා තියෙන බොහෝ දෙනෙක්. ඒ තමයි ලෝකේ කිසිම දෙයක් අපිට නිත්‍ය කරගන්න අල්ලගන්න බෑ කියලා. හරි. ඒ උත්තරේ හරි. ඊළඟ උත්තරේ තමයි පින්නතුන් එහෙමනම් කුමක්ද, කවරක්ද නිත්‍ය? තේරුණානේ. දැන් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා. කවුරුත් විමසා බැලුවේ නැහැ ඒක අනිත්‍ය නම් නිත්‍යක් ලෝකේ නැහැයි කියලා කල්පනා කළා. අන්න ඒක තමයි වැරදි. නිත්‍යකුත් ලෝකේ තියෙනවා. මේ විශ්වයේ යම් තැනක මේ සියල්ල අනිත්‍ය නම් නිත්‍ය කොහිද ඇත්තේ? නිත්‍ය කොහිද පවතින්නේ? නිත්‍ය මංගල පරම සුන්දර ඒ අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දන් දුන්නහම එහෙමනම් නිත්‍යයි මංගලයි පරම සුන්දරයි. සුන්දර දෙයක් නිවන කියන්නේ හරි සුන්දර දෙයක්. කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. එහෙනම් සුන්දර ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕන. සුන්දරයි නිත්‍යයි මංගලයි පරම සුන්දරයි. කැමතිද පරම සුන්දර වූ ජීවිතයක් ගත කරන්න? හාපෝ අපි නම් කැමති නෑ හාමුදුරනේ, කෙලෙස් ඇති වෙනවා කියනවා. අඩුම තරමේ අපේ දායකයොන්ට සතුටෙන් ජීවත් වෙන්න කියලා කිව්වහම බුදුහාමුදුරෝ ඕව කියලා තේනවද කියලා අහනවා. ඒ නිසා මේ සිංහල බෞද්ධයාගේ තියෙන බරපතල මෝඩකම බුද්ධ ශාසනය වරදවා තේරුම් ගැනීම, වරදවා අටුවා ටීකා ටිප්පණි හදා ගැනීම. කට්ටිය හදලා තියලා ගිහිල්ලා කියලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට නිවන වටේ කැරි කැරි ඉන්න මං හැදුවා කියලා. අමු පුතජනය ලිව්වනේ මේ අටුවා ටීකා ටිප්පණි. එදා ඉඳලා මුළු ත්‍රිපිටක ධර්මයේම කාබාසනිය වුණා. මගඵල ලබා විසිපස් වසක් බුදුරජාණන් වහන්සේගේ ළඟ උපස්ථාන කරලා නිකලැල්ව ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ලේ ඥාතියෝ ආයි විශ්වාසයේ අඩුවක් නැනේ. විශ්වාසයේ අඩුවක් නැහැ. නමුත් එහෙම වුණත් සංගායනාවට ගත්ත දානන්ද හැමදෙරෝ කිව්ව ගන්න බෑ, රහත් වෙලා මිස ගන්න බෑ. ගන්න බෑ මොකද හේතුව? සහලේ ඥාතියා උවද විසිපස් වසක් බුදු කෙනෙකුට උවටන් කළද නිකලැල් ලෙස පරම විශ්වාසනීය වුවද අරියත්වය නොලබූ කෙනෙක් තුළ අන්ධභාවයක් තියෙනවා කියලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා ඇතුළු ඒ උත්තමයන් වහන්සේලා දන්නවා. ඇතුල් වෙන්න දෙන්නේ බෑ කිව්වා. අසුන් පනවල තියෙන්නේ මහ රහතුන්ට පමණයි. කොහොමද? එවන් වූ බුදු වදනක් ඒ විදියට එදා සුරක්ෂිත කළා. ඒක තියෙනවා, පෙළේ තියෙනවා ඒක. ඒක පෙළේ තියෙනවා. ඊට පස්සේ අමු පුතජනයන්ට මේක කරන්න පුළුවන් කියලා හිතනවද? අන්තෝ ජටා බහි ජටා කියලා ගැටලිව්වයි කියලා මේක හදන්න බෑ. ඉතින් අන්තෝ ජටා බහි ජටා නෙමෙයි, ඇත්තෙන්ම ඇතුලේ ගැට පිටත් ගැට ගැහුවා විතරක් ගැට ලිහුවේ නෑ. ඉතින් කොහොමත් අන්තෝ ජටා බහි ජටා ජටා ජටාව ගැට ගොඩක් ගැහුවා. ගැට ගොඩක් ගැහුවට පස්සේ නිවන කියන එක කොයි කාලෙද කොහොමද කොතනින්ද මතු කරගන්නේ කියන එක තරමටම බෞද්ධය අසරණ වුණා, අතරමං වුණා, හොයාගන්න බැහැ. තේරෙනවනේ? හොයාගන්න බෑ පින්නතුනේ. ඒ තරමට අසරණ භාවයකට පත් වුණා. මේක ඇත්ත කතාව තමයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලියලා තියලා අකුරු වලින් ලියලා මිනිස්සුන්ට අවබෝධ කරවන්න බෑ. අපිත් පාවිච්චි කරනවා තමයි. දැන් අර පූර්ණ නිදහසේ පොතේ ලියලා තියෙන්නේ මොකද? අවසානෙට ඊයට සඳහන් සියලුම වචන අසත්‍යයක් හා බොරුවක් බව කරුණාවෙන් සලකන්න. ඕක බලපු ගමන් ආයි කියවන මුලින්දල පොත. මොකද්ද මේ වුනේ කියලා. ඉතින් ඒ විදිහට බොහෝ කියවලා අවබෝධ කරගන්න පිරිස ඉන්නවා. ඇත්තෙන්ම පුන පුනා කිව යුතුයි. ඒ වචන වශයෙන්, න්‍යායාත්මක වශයෙන්, පිටක සම්පදාවෙන්, පරම්පරාවෙන් ආවට තර්කයෙන් ගැලපුණාට සද්ධර්මය ගන්න පුළුවන්කම නෑ. මේක ආශ්චර්ය අද්භූත ධර්මයක්. ඒක හිතාගන්න අමාරුයි මට, කොහොමද මම ඒක අවබෝධ කරගත්තේ කියලා. දෙක, මට හිතාගන්න අමාරුයි කොහොමද මං ඒක ගැන දේශනා කරන්නේ කියලා. තුන, මට හිතාගන්න අමාරුයි මේක මේ මිනිස්සෙක් තව කෙනෙක් මේක ගහණය කළේ කොහොමද කියලා. සියල්ලම ආශ්චර්යයි අද්භූතයි. අවබෝධයේ ආශ්චර්යය අද්භූතයි, දේශනාව ආශ්චර්යය අද්භූතයි. යමක් එය ශ්‍රවණය කොට අවබෝධ කරගන්නවා නම් ආශ්චර්යයි අද්භූතයි, මහා පුදුමයි දනවන කෙනෙක්. ඉතින් ඒක නිසාම තමයි සමහර උදවිය අහන්නේ, ඔහොම නිවන් දකින්න පුළුවන්, ඔහොම මාර්ගඵල ලබන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒක නිසා ඒකේ වරදකුත් නැහැ. ඒක තමයි සත්‍යය. මට සතුට ඕන කියලා උද්ඝෝෂණය කරන්නේ මට සතුට ඕන කියලා. මේම උද්ඝෝෂණය කරනකොට නිදහස ඕන කියලා ඉල්ලනකොට, නැත්නම් මට නිදහස ඕන, මට නිවන ඕන කියලා මේ සියලුම මිනිස්සු ලෝකේ කියා නොකියා උද්ඝෝෂණයක් කරන්නේ මුළු ජීවිතේ පුරාම. කරන්න තියෙන්නේ බෝඩ් ලෑල්ල කඩලා බිම දාන. බිම දාලා ඕකේ තියෙනවා වචන දෙකක් තියෙනවා මකන්න ඕන. මොකද්ද බෝඩ් ලෑල්ලේ තියලා තිබුණේ? මට නිවන ඕන, මට සතුට ඕන, මට සහනය ඕන කියලා නේ තිබ්බේ. දැන් ඔගේ වචන දෙකක් මකනවා. මට මකලා දැම්. ඊට පස්සේ සතුට තියෙනවා, ඒක තියෙන අරිනවා. නිවන, සහනය කියලා කියමු. ඒකත් තියෙන අරිනවා. ඊළඟට තියෙන මොකද්ද? ඕන. ඕන කියන එකත් මකලා දාන. ඕන කියන එකයි මම, හෙවත් මට කියන එකයි මම කියන එකයි දෙක බලන්න නැති වෙච්ච ගමන් මොකද තියෙන්නේ? ඉතුරු වෙච්ච වචනේ සතුට, සහනය, නිවන. හරි සරලයි. හරිම සරලයි. දැන් ඔබේ ළඟත් මේ උද්ඝෝෂණය තමයි තිබුණේ හිත ඇතුලේ. මට හාමුදුරුවනේ මේ නිවන ඕන අවබෝධ කරගන්න. හැමතිස්සේම ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් හරි ළඟ පුටුවේ ඉන්න කෙනාගෙන් හරි ප්‍රශ්න කරන්න යනවට වැඩිය ඔබ තුළින්ම ඔබ අසන්න. හරියට ඉගෙන ගන්න ළමේ අල්ලපු කෙනාගේ පොතට ABAB බලන්නවත් අරයාගෙන් උත්තරය අහල්ල යන්නවත් නැහැ. එයා තුළින්ම ඒක මතු කරගෙන උත්තරයක් ලියන්න මහන්සි වුණා. පාසලෙත් කොපි කරපු අය දන්නේ ඉන්නේ. එහෙම කොපි කරන අයට තමා තුළින් ධර්මය මතු කරගන්න බෑ. මා තුළින්ම තමයි අමහසු වුණාට මා තුළින්ම තමයි මං අමාරුවෙන් හරි මේක මතු කරගන්නේ. ඒ මතු කරගත්තට පස්සේ පින්නතුනි වේගයක් හට ගන්නවා. දිගින් දිගටම දිගින් දිගටම සියලුම දේවල් අනිත් කෙනාගෙන් අහගෙන නැතුව පඩියෙන් පඩිය ඉස්සරහට 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 යන්න යන්න ශක්තිය ලැබෙනවා. ආරම්භයේ සිද්ධ වෙච්ච ගමන් ඒ නිසා ඒක කොහොමද මේක කොහොමද කියලා අහන්නේ කාගෙන්ද? තමා තුළින්ම තමන්ගේ ඥානෙමෙන්ම තමයි ඒක විදර්ශනා කරන්නේ. එහෙම ඒ විදර්ශනා කරන්න ඒ ශක්තියින් හටගන්න නැතුව එතෙන්ට ගෙනියන්න බෑ. දැන් අපි හිතමුකෝ ඇමති කෙනෙක්ගේ තියෙන බොහොම සුවද හිතවත්කමක් නිසා බර ඉසිලීමේ ඔලිම්පික් තරගාවලියට ඔබව තෝරලා දානවා. මොකේද දාන්නේ? බර ඉසිලීමේ ඔලිම්පික් තරගයේ වෙනුවෙන් අපේ සිසිලියානි නෝන යනවා. මේ සෝමවතී නෝන පියදාස අප්පුහාමි යන ඔන්න එයාපෝට් එකෙන් නැගලා කොහෙද යන්නේ? බරිසිලීමේ තරගයට. නෑ මෙහෙ පුහුණුවක් නෑ මුකුත් නෑ. වයස 60යි 70යි කිලෝ 250ක් ඔසවන්නයි යන්නේ. ඔසවයිද බර? ගේන් කියයි මම මේක ඔසවන්න නෙමෙයි මේ එක තල්ලු කරගෙන යන්නත් අමාරුයි කියලා. ඉතින් අන්න ඒ වගේ අපිට ඒ ශක්ති ස්වභාවය අපි තුල පැන නැගී නැත්නම් මේ නිර්වාණය කියන මහා ධර්මතාවය ඔසව ගන්න පුළුවන් කමක් ලැබේද? ලැබෙන්නේ නැහැ. ඒ විදර්ශනා බල සඳහා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම හොඳින් වැඩිලා තිබුණොත් විතරයි පින්නතුනේ අර බර එයා ඔසවලා ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා පින්නතුනේ හැමතිස්සෙම තමා තුළ ඒ බලවත්කම ඒ දාර්ශනිකත්වය හදාගන්න උවමනා කරනවා. ඒ බලවත්කම ඒ දාර්ශනිකත්වය හදාගන්න උවමනා කරනවා. ධර්මය ගැන හුදකලාවේ කල්පනා කරන්නට විදර්ශනා කරන්නට දවසට පැය භාගයකට වැඩි කාලයක් නිහඬව වාසය කරන්න. ඒ කියන්නේ මුකුත් සිතුවිල්ලක් ඇතුව වාසය කරන්න කියනෝ නෙමෙයි. ඒ හැම දෙයක්ම තිබුණා නැතා තමන් නිහඬව වාසය කරන්න හිතට වෙලා තියෙන්නේ මොකද? හිතේ ඇති වෙන්නේ මොකද? හිතේ ඒ දේවල් ප්‍රහාණය වෙන්නේ කොහොමද? පැයක් ගියාට පස්සේ ඒ පැය දිහා හැරිලා බලන්දී ඔබට විශාල කර්මස්ථානයක් හිතගෙන. මේ හිත දැන් කීයකට අරමුණු වලට ගියාද? කී දෙනෙක් එක්ක ගහ බැන ගත්තද? කී දෙයක ඇලුනද ගැටුනද? කී දෙයක් එක්ක සටන් කළාද? ඒ හැම දෙයක්ම ඔබේම කර්මස්ථානයක් අවබෝධයේ පිණිස උපකාරක කරන. ඒ තුලින් උගන්වන අධ්‍යයනය අධ්‍යාපනය පින්නතුනේ අපිට පිටින් පොත් දහසක් බලලවත් ඉගෙන ගන්න බෑ. පැය භාගයක් නිහඬව සිටීමෙන් ලබන ආධ්‍යාත්මික අවබෝධයේ පොත් දහසක් කියවල් ලබන්න බෑ. හොඳ අවධියෙන් සිටියෝ. ඉතින් අර මේ මොහොතේ මේ ඇති වෙන දේවල් කරදරයක් කියලා හිතන්න ගියොත් එවිට අපිට මේ අධ්‍යයනය සාර්ථක කරගන්න බෑ. අධ්‍යයනය අවශ්‍යයි. දැන් මිනිසුන් ගැන අධ්‍යයනයක් කරනකොට මිනිස්සු කරදරයි කියලා හිතනවද? නෑ. සත්වයෝ ගැන අධ්‍යයනයක් කරනකොට සත්වයෝ කරදරයි කියලා හිතනවද? නෑ. කැලෑව ගැන අධ්‍යයනයක් කරන මනුස්සයද කැලෑව කරදරයක් කියලා හිතනවද? නෑ. ඒ හැමදේම එයාගේ කාර්යයට අවශ්‍ය දෙයක්. ඒ වගේ සිත ගැන අධ්‍යයනයක් කරද්දී සිත කරදරයක් කරගන්නවද? සිත කරදරයක් කරගන්න එපා. සිත ගැන අධ්‍යයනයක් කරනකොට සිත කරදරයක් කරගන්න එපා. ඒකේ කොටස් 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 මනාව අවබෝධ කරගන්න. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මේ ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නට විසඳුම මොකන්ද? ඒ විසඳුම් මාර්ගය මොකන්ද? දැන් ගොඩාක් දෙනෙක් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ගොඩක් වෙලාවට ප්‍රාර්ථනා කරනවා. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඉතින් මන් දවසක් කිව්වහම මටත් කිව්වහම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. මේ මම කිව්වේ චතුරාර්ය සත්‍ය මොකක්වත් අවබෝධ කරගන්න නැහැ. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රම හතරක් විතරයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය කියලා. කවුරුත් ඔබ හිතලා නැහැ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පාවිච්චි කරන්න තියෙන ආකාර ක්‍රමවේද හතරක් මිසක් ඒක ඇතුලේ අවබෝධ කරගන්න මොකක්වත්ම නැහැ. ඔක ටිකක් වැටහෙනවා අඩු ඇති, තේරෙනවා අඩු ඇති, කමක් නැහැ. හෙමින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙන්න මේක ප්‍රශ්නේ කියලා අඳුන ගන්න එකට කියන දුක්ඛ සත්‍යය. මෙන්න මේක ප්‍රශ්නේ හැදෙන විදිය කියලා අවබෝධ කරගන්නකොට ඒකට කියනවා සමුදය සත්‍යය. එතකොට ප්‍රශ්නේ හැදෙන විදිය කියලා තේරුම් ගන්නවා. නමුත් ඒ ඇතුළේ වෙන මොකක්වත් නැහැ. ලෝක සත්‍යය, ලෝකෝත්තර සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා අපි බැලිය යුතු කොටස් කරගත යුතු ආකාර හතරක්. මෙන්න මේ කෝණයෙන් එහෙමත් නැත්නම් මේ බ්ලොක් එකෙන් තමයි පාවිච්චි කරන්න ඕන සත්‍ය අවබෝධ කරගන්න හැම විටම. ඉතින් ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්නත් මේක හොඳට භාවිතා කරන්න පුළුවන්. ප්‍රශ්නය හැදුණු ආකාරය විසඳුම විසඳුම් මාර්ගය චතුරාර්ය සත්‍යය. දැන් හැමෝම හොඳ ක්‍රිකට් වල ඉන්නවනේ කඩොල්ල පිටපස්සේ කීපර් කෙනෙක්. දැන් මෙතන මම ගොඩාක් අය දකිනවා බොහෝ දෙනෙක් හොඳ කීපර් කෙනෙක් වගේ ඉන්නේ. කොහොමද කීපර් කෙනෙක් ඉන්නේ? මැච් ගහපු අය ඉන්නෝ, එහෙම නැත්නම් මැච් බලාගෙන හිටපු අයත් ඉන්නෝ. හොඳට බලන්න හරි විමසිල්ලෙන් ඉන්නේ. බෝලේ කොයි පැත්තෙන් එයිද, කොතනින් එයිද, කොයි විදියට එයිද කියලා දන්නේ. මෙයා මේක අල්ලගන්නයි බලාගෙන ඉන්නේ. දැන් එතකොට මෙයා හරි සූදානමක් නැතුව හිටියොත් බෝලේ මිස් වෙනවා, අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳ සූදානමකින් ඉන්නයි බලන්නේ. හැම දෙයක්ම පින්නතුනේ දැන් නිවනට යන මග මේ පැත්තෙන් දේශනා කරනවා. නිවන තියෙන්නේ ඔබේ පැත්තේ. අන්න හොඳින් ඒක තේරුම් ගන්න. අර කීපර් වගේ මෙතන බණ ඇහුවට හිතන්න එපා අපි හාමුදුරුවන්ගේ වචන ටික අල්ලගත්ත ගමන් නිවන අල්ලගත්තා කියලා හිතන්න එපා. ස්වාමීන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ ලිපිනය. ඇඩ්‍රස් එක තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ ධර්මය තුල. දැන් ඇඩ්‍රස් එක මාලිගාවක ඇඩ්‍රස් එකක් වම ලිපිනයක් ඔබට දෙනවා. දුන්නහම මාලිගාව තියෙනවද ලිපිනය ඇතුලේ? මාලිගාව තියෙන්නේ යම් රටක වෙන්න පුළුවන්, යම් පලාතක වෙන්න පුළුවන්. අන්න ඉතින් මේ මාලිගාව දිහා බල බලා හිටියට මාලිගාව කියන්නේ මේකයි කියලා මම දන්නවා කිව්වොත්, මාලිගාවට යන පාර මේකයි කියලා දන්නවා වුණාට, මාලිගාවේ හැඩ මේ ලිපිණේ ලියලා තිබ්බට මාලිගාව ලිපිණේ නැත. එහෙමනම් මුළු ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයම ලිපිණේ. එතකොට ලිපිනය කියව කියවා ඉන්නවා. සර්ව රාත්‍රිකව කියවනවා. මේක මේ රට විතරනේ, මේ පිටරටවලවත් තියෙන එක කෙරෙන්න ඕන. එක හොඳයි. එහෙම කියන්න ඕන. ගන්ධබ්බාවා, ගද්දබ්බනීවා, යක්කිනීවා නේ, ඒත පෝතිකාවා ඔම කියලා වාවා කියන්නත් ඕන. ඔක්කොටම අඬ ගහනවා. වටේ ඉන්න පෙරේදියට ආටානාටි කියන වෙලාවට එළියට යන්න එපා කියන්නේ අක්කු ගහනවා කියන්නේ ඒකයි. ආදිවාසීන් ඉතින් ඔක්කොටම අඬ ගහනවා පෙරේදියට. ඊට පස්සේ ආයි පින්දිලා යවනවා. ඒවත් කරෙන්න ඕන. බොහොම හොඳයි. ලිපිනේ කියව කියවා ඉන්නවා අපි. හොඳයි, ලිපිනේ කියුවේ නැති වුණොත් යන්නත් බෑ. හැබැයි ලිපිනේ කියවලා තේරුම් අරගෙන ගමන යන්න ඕන. ලිපිනේම කියව කියවා සිටීම ප්‍රතිඵල රහිතයි. ඒ කියන්නේ ප්‍රතිඵල නැත. ගමන යන්න ඕන. ඉතින් නිවන් දකින්න අකමැති ගොඩාක් දෙනෙක් නිවන පිළිබඳව තියෙන අවබෝධය මදිකම නිසා. නිවන ගැන නිවැරදි අවබෝධය ලබාගත්තොත් පින්නතුනේ රජකම් තියෙනවා නම් රජකම දාලා ඇවිල්ලා අද නිවන් දකින්න. රජකම කියන්නේ ලේසි අත්තරෙන්න පුළුවන් දෙයක්ද? අත්තරෙන්න හිතන දෙයක්ද? හිතන දෙයක් නෙමෙයි. මුත්තාච්චි වෙලා හරි එක ඉන්න තමයි ආසාව. රජකම තියෙනවා නම් රජකමත් දාලා එනවා පින්නතුනේ මේ අවබෝධය තුල. ඒ කියන්නේ අපිට යම්කිසි අපි ළඟ තියෙන පරණ දෙයක් මොනවා හරි අපිට ඒ පරණ දෙයට වඩා පරණ දෙය අත්හැරුණාම තව අපිට අලුත් දෙයක් දෙනවා කිව්වොත් එimhe අපි අර අලුත් දෙය ගන්න පරණ දෙය අත්හැරලා දාලා පරණ බඩු කාරයට දීලා. ඒ වගේම තමයි පින්නතුනේ ඔබ පරණ දේ අරගෙන තියෙන නිවන සෑහෙන අලුත් සෑහෙන ශ්‍රේෂ්ඨයි. ඒක රජකමට වඩා සදේවලෝ ආදිපති ශක්‍ර දේවේන්ද්‍ර කමට වඩා ලෝකාධිපත්‍ය රජකමට වඩා මේක ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තොත් එයා තේ අවබෝධ කරගත්තොත් එයා ඒ මොහොතේම ඕක දාලා ඔක්කොම දාලා ඒක තේරුම් ගන්නවා. ධර්මයේ හැරෙන්නට නම් වෙන සැනසීමක් වෙන සතුටක් නැත කියලා තේරුම් ගන්න. හැබැයි මේක ලෝකේ කාල වතුර බීලා ඉවර වෙන්න ඕන. ලෝකේ කාල ඉවර වෙච්ච මිනිස්සුන්ට තමයි ඊට පස්සේ ධම්මමාවත් කාල වතුර බොන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙතන ඉන්න අය ලෝකේ කාල වතුර බීලා ඉවරයි නේද? අපි කීමට කියන්නේ ඔය ලෝකය හරියට ලෝකේ කාල වතුර බීලා ඉන්නේ කියලා. මේ අදහස් වෙන්නේ ටිකක් පවට්ටන්න අමාරුයි කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම පාවිච්චි කරනවා රවට්ටන්න බැරි මිනිස්සේ ඔය ආදය හරි ලෝකෝත්තරය මිනිස්සුන්ගේ ළඟ ඒ කාලේ ඉඳලා මතයක් තිබුණ මොකක්ද දන්නවද? ලෝකෝත්තර කෙනෙක් එක කතා කරලා බේරෙන්නවත් යමක් කියලා ලේසියෙන් බේරෙන්නවත් පුළුවන් කමක් නැහැ කියන සම්ප්‍රදාය අවබෝධය තිබ්බා මේ සමාජයේ ඉතිහාසේ. තාම තියෙන්නේ ඒකයි ඒක. එතකොට දිනන්න බැරි නම් කතා කරලා යමක් කියලා ඉවර වෙලා අවසන් කරන්න බැරි නම් අපි ඒ මිනිස්සයට දැම්මා ඒක අනිත් පැත්තට ගෙනල්ලා ඔය යෝධය හරි ලෝකෝත්තරයක් තේරෙන්නේ. ලෝකෝත්තර වුණොත් හරි ෂෝ වචන 1000ක් එකතු කරලා එකතු කරලා හදලා කියන දේ වචන භාගයකින් ඒ හදාපු දේවල් ඔක්කොම විමිට කඩලා දාන්න පුළුවන් ලෝකෝත්තර කෙනෙකුට. ඒකත් පුතජන භාවයේ බොහොම අමාරුවෙන් හදන එක වචන භාගයකින් කතා මේක ඉවර කරන්න පුළුවන්. ඒ තරම් මේක සවියක් තියෙන. එක කඹේක මුළු ලෝකයේම මිනිස්සු ටික ඇල්ලිලා එක පැත්තකට අදිනවා. ලෝකෝත්තර කෙනෙක් එක පැත්තකින් කඹේ අදිනවා. කවුද දිනන්නේ? ලෝකෝත්තර කෙනා. ලෝකයට මේ එකතු වෙලා ඇද්දත් කෝටි 700ක් 800ක් මිනිස්සු එකතු වෙලා එක පැත්තකට කඹේ ඇද්දත් ඇදගන්න බැහැ. ශක්තිය වැඩි ලෝකෝත්තර කෙනාගේ. ඒකට හේතුව පින්නතුනේ අසත්‍යයටයි ලෝකයේ මිනිස්සු අදින්නේ. ජයගන්නේ සත්‍යය. උලම්පුරෝපු බැලුමයක් දියට හංගන්න බැහැ. ඒක තදින් අල්ලගෙන ඉන්නකම් විතරයි තියෙන්නේ. බුරුල්ලෙච්ච ගමන් උඩට මතු වෙනවා. ආන්න ඒ වගේ පින්නතුනේ ලෝක සත්‍යය තමයි හැමදාම ජයගන්නේ දිනන්නේ. සාර්ථකත්වයට පත් වෙන්නේ. ඔබ මුවින් නිහඬව සිටියද ඔබට ගැඹුරු ආධ්‍යාත්මයෙන් නිහඬව සිටීමට හැකිද? සිතිවිලි වලටත් වඩා ගැඹුරෙන් තියෙන තමන්ගේ පණිවිඩය වන ගැඹුරු ආධ්‍යාත්මයේ චේතනා. චේතනාව හොඳ වෙන්න ඕන. අන්නේ චේතනාව විමුක්ති වෙලා තියනවද නිහඬ වෙලා තියනවද ඔබගේ? චේතනාව හොඳ නැත්නම් අපි පිටින් කොච්චර හොඳ වෙන්න හැදුවත් අර චේතනාවේ නරක නිසා එයා නරක පැත්තට ඇදයි යනවා. මනුස්සයෙක් මොනතරම් නරක වගේ හිටියත් චේතනාව හොඳ නම් එයාව හොඳ පැත්තට අරයි යනවා. චේතනාව පිහිටා තියෙන්නේ තමන්ගේ හද ගැඹුරේ. ඉතින් චේතනාවේ උපරිම හොඳ තත්ත්වය මොකද්ද? චේතෝ විමුක්තිය. චේතනාවේ උපරිම හොඳ තත්ත්වය චේතෝ විමුක්තිය. පුතජ්ජනයෝ පින් කරදී රහතුන් කුසල් කරති. කුසල් කරන්න පුළුවන්කම තියෙන මේ ලෝකෝත්තර ධර්ම මාර්ගය ඉගෙන ගන්න කෙනෙකුට. ඒ කියන්නේ පින්වතුනි කෙටියෙන් කුසලය මොකද්ද කියලා අහුවොත් මම මෙන්න මෙහෙම කියන්නම්. පිනක් දන් දුන්නොත් එතන කුසලයයි. දන් දුන්නහම පින ලැබෙනවා. පිනක් දන් දුන්නොත් එතන කුසලය. ඉතිරි කරගෙන නෙමෙයි. මන් ජීවිතේ පුරාම සිදු කරන ලද සියලුම පුණ්‍ය බලයන් ඔබට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා කියලා ඔබට පිනෙන් දුබල මිනිස්සෙක් ළඟට ගිහිල්ලා කියන්න පුළුවන් නම් ඇත්තෙම කැමතිද? ඔබ මෙතෙක් කාලයක් කරපු කඨින පින්කම්, අටපිරිකර පූජා, පිච්චමල් පූජා, සෑ පූජා, බෝධි පූජා, දම්පින්කම්, යාචකයන්ට දීපු මාළු නිවාස, වැඩිහිටි නිවාසවලට දීපු දම්පින්කම්, මේ සියල්ලම ඔක්කොම පූජ කරන්න පුළුවන්. අඩුම තරමේ තමන්ගේ අම්ම තාත්තට එව නැත්තම් ස්වාමීන් වහන්සේට ලැබේවා. එව නැත්තම් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා ඔබ පූජා කරන්න ලෑස්තිද? එකක්වත් ඉතිරි කරන්නේ නැතුව බලන් ලෝභකම කට ගන්න ඕනද කියලා. අයියෝ එහෙම කරන්න පුළුවන්ද? අපි කොච්චර අමාරුවෙන්ද කටින පිංගම කරේ, අපි කොච්චර අමාරුවෙන්ද අටපිරිකර පූජා කරේ, අපි දාස් ගණන් වේදන් කළා, අපි කොච්චර අමාරුවෙන්ද සෑ පූජා කරේ, බෝධි පූජාව කරේ, අපි කොච්චර අමාරුවෙන්ද මේ පින්ටික රැස් කරගෙන දෙන්නේ? ඉතින් මේක දෙන්න පුළුවන්ද කියන පුණ්‍ය ලෝභකමක් තියෙනවා. ඒ පුණ්‍ය ලෝභකම තිබුණාම මොකද වෙන්නේ? ආන්නේකට කියනවා පුණ්‍යාභි සංඛා. බෞද්ධ පිනට ලෝභයි. ආවල් දෙය කරවත් එහෙම පින් ලැබෙනවා කිව්වොත් ඒක ප්‍රායෝගික අවශ්‍යතා අවශ්‍ය නැත්තා ඒක බලන්න ඒ දේ තමයි කරන්නේ. ඒකත් අන්ධ භාවයෙන් ගන්න. පින කියන්නේ තමන්ගේ හිත සන්තෝෂ වෙන දෙයක්නේ. කවුරුත් කිව්වට මේකෙන් මෙච්චර පින් හම්බෙනවා, මේකෙන් මෙච්චර පින් හම්බෙනවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ ප්‍රසාද සන්තෝෂය කොයි විදියටද ගොඩ නැගෙන්නේ ඒ තුළ තමයි පින හටගන්නේ. පින උපකාරයි. මිනිසයන්ට, දෙවියන්ට, භික්ෂූන්ට, භික්ෂුණීන්ට පින උපකාරයි. පිනේ ලෝභකම නම් පිනට තියෙන ආසත්ත බව නම් පින මහත්ඵල මහානිසංස කරන එක දුර්වල කරනවා. පිනට තියෙන ලෝභකම තිබුණොත්, ආසත්ත බව තිබුණොත් තියෙන එක දුර්වල කරනවා. පිනතුරු මෙහි ජයශ්‍රී මහා බෝධියට ඔළුව ගහගන්න විදියක් නැතුව දස අතේ කල්පනා කර කර ඉන්න විශේෂයෙන් කාන්දාවන්ට හරිය මේ යන්න දෙන්නේ. මම නම් මේ වෙනකොට 5-6 වතාවක්ම ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධි වහන්සේට හිස තියලා ඇඳලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට උග ලැබෙනවනේ අවස්ථාව. නමුත් මේක ලැබෙන්නේ නැහැ අපේ ගොඩක් වින්නතුන්ට. ඉතින් හරි, ඉතින් කනස්සල්ලෙන් ඉන්න කොහොමද වැට බැනලා ආරක්ෂක අංශ තරලා ගිහිල්ලා මෙතන පොඩ්ඩක් ඔළුව තියලා නේ වැඳ ගන්න නැත්තම් බුදුන් දැක්ක වගේ කියලා. මිනිස්සුන්ට ඔන්න බලන්න වැටක් ගහලා මුරකාවල් දැම්මහම තමයි ඒකේ අගේ තියෙන්නේ. ඒක මානසික රෝගයක්. මම ගියා ඉන්දියාවේ. ඉන්දියාවේ බුදුහාමුදුරු වැඩ සිටි සමයේම, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේම මුගලන් හාමුදුරුවන්ගේ අනුපිළි සිටුතුමාගේ අනුග්‍රහයෙන් ජේතවනාරාමයේ සිටෙව්වා ආනන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ආනන්ද බෝධිය. ආනන්ද හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් එක කරපු නිසා ආනන්ද බෝධිය කියලා අදක් තියෙනවා. ඒ දවස්වල ලෝකේ වැට ගහලා තිබ්බේ නැහැ. දැන් මං හිමින් සැරේ බලන් ඉන්නවා. දැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් වඩා පරණයි. ගැලැල්ව පාරිශුද්ධත්වයෙන් තියෙනවා. බුද්ධ භූමිය තියෙන්නේ. ඊටත් වඩා එහෙම ශ්‍රේෂ්ඨ දෙවෙනි තුන්වෙනි කියනවා නෙමෙයි. නමුත් ඊටත් කලින් ඉඳලම නේද? හැරණිම විදියට ඒ වගේම වටිනාකමක් තියෙන බුද්ධ බුදුහාමුදුරුවන්ගේ දෑතේ. මේක මිහිඳු මහරහතන් වහන්සේලාගේ දෑතෙන් කියමුකෝ. මේ ඒ රහත් මෙහෙණින් වහන්සේගේ දෑතින් කියලා කියමුකෝ. අරග බුදුරජාණන් වහන්සේගේ මානුදැනුමින් ඒ බුද්ධානුශාසනාව පිළිපෙ දැන් මම බලාගෙන ඉන්නවා. මේකේ කවුරුද ගිහිල්ලා මේ බෝගහ කන්න හදන්නේ, මේ ඔළුව ගහගෙන මැරෙන්නේ කවුද කියලා බලුවා. කවුරුත් නැහැ. ඒ නිකම්ම gadol ටික ඔහෙදී එන්නේ. ගහ ඕම නිකන් තියෙනවා යනවා. දැන් ඔන්න ආල්තෙන් දැන් වැට ගහලා වැට ගැහුවට පස්සේ නම් හරි අමාරුයි. වැට පැනලා වැඳලා ඇවිල්ලා කියන්නේ මං වැට පැනලා වැඳා. වැට පැනලා හරි අමාරුවෙන් වැඳා. සිකුරිටි කාරේට රුපියල් 1000ක් දීලා මං පැන්නේ. හරි ලොකුයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ බෞද්ධයන්ට? ඉස්සර වැට තිබුණේ නැහැ. පින අන්ධකමට ගන්නවා, නිවන අන්ධකමට ගන්නවා, මෝඩකමට ගන්නවා, ස්වර්ගය මෝක්ෂය මෝඩකමින් අන්ධකමින් ගන්නවා. අමූලිකා ශ්‍රද්ධාව දිගක් පළලක් තෙරක් නොදක කියන්නම් වාලේ, යන්නම් වාලේ, කරන්නම් වාලේ කරගෙන යන අන්ධ බාල ජනයා. මේ ජනයා මේ தත්ත්වයේ පිනතුනේ බෞද්ධ අබෞද්ධ සියලුම සමාජය තුළ මේ අන්ධභාවය හොඳට දකින්න තියෙනවා. දැන් කියන්නේ ඔබට ඒ අන්ධභාවය නැති කරගන්න. බුද්ධ රත්නේ ඈතින් තියලා වැඳ වැඳ ඉන්න නෙමේ, බුද්ධ රත්නේ තමා තුළ පහළ කරගන්න. ධර්ම රත්නේ ඈතින් තියලා වැඳ වැඳ ඉන්න නෙමේ, ධර්ම රත්නේ තමා තුළ පහළ කරගන්න. සංඝ රත්නේ ඈතින් තියලා වැඳ වැඳ ඉන්න නෙමේ, සංඝ රත්නේ තමා තුළ පහළ කරගන්න. දැන් එතකොට තුරුණුවන් ඉන්නේ කොහෙද? තමා තුළ. ඊට පස්සේ උදේට නැගිට ගමන්ම තමන්ට තමන් වැඳ ගන්න. ඒ තමා තුළ ඉන්නවනේ. ඔබේ ෆොටෝ එකක්වත් බිත්තිය ගහලා ඔබේ ෆොටෝ එකට ඔබ ඇඳලා තියෙනවද එක දවසක්ක? ඔබ වැඳපු කෙනෙක් ඉන්න අත උස්සන්. වැඳගෙන නෑ. ඔබේ කකුල් දෙකට ඔබ ස්තුතිවන්ත වෙලා තියෙනවද? තැන්ක් යූ මට මේ ගමන යන්න ගොඩක් උදව් කළාට කියලා තැන්ක්ස් කරලා තියෙනවද කකුල් දෙකට? නෑ, හැමදාම උදව් කරනවා මේ ගමන් බිම යන්න. තැන්ක් යූ කියලා නෑ එක දවසක්. හදවත හැමදාම ඩඩ්ඩුඩ් අඩ්ඩුක් ගාලා ගැහෙනවා ඔබ ජීවත් කරනවා මේ හදවතට කිව්වද තැන්ක් යූ, බොහොම ස්තුතියි මාව ජීවත් කරනවට කියලා. කිව්වේ නැහැ. ගොඩාක් වැඩපල කරගන්න උදව් කරනවා අත් දෙක, අත් දෙකට බොහොම ස්තුතියි කිව්වද කියලා නැහැ. හුස්ම ගන්නවා හැමදාම මේ ඔක්සිජන් වාතය වාතයට තැන්ක් යූ, බොහොම ස්තුතියි, මම ඔබ ආග්‍රහණය කරමින් තමයි මේ ලෝකේ ජීවය ලබන්නේ කියලා තැන්ක් යූ කිව්වද? හිරු හැමදාම ආලෝකයේ දීලා ආය සැඟව ගිහිලා ආය ආලෝකය අරගෙන හැමදාම එන හිරු දිහා බලලා තැන්ක් යූ, ඔයා නිසා තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ, ඔයාට බොහොම ස්තුතියි කිව්වද? ජලය හැමදාම බොනවා ජලයට බොහොම ස්තුතියි කිව්වද? නෑ. මහපොළොව ඔබගේ කිලිටි නොකිලිටි හැමදේම දරාගෙන ඉන්නවා. මහපොළොව ඔබට ගොඩාක් ස්තුතියි කිව්වද? නෑ. එතකොට ඔබ තුළ ඔබම බලන්න ඔබ මම මම කියන සංකල්පය, දෘෂ්ටිය, චින්තනය, මතවාදය, හැඟීම, දැනීම මොන තරම් අවිද්‍යාවක් තුළ හැදිච්ච දෙයක්ද කියලා පොඩ්ඩක් බලන්න. නිකන් නෙමෙයි පිළිතුරු, කැතම කැත අවිද්‍යාවක් තුළ හැදිච්ච එකක්. ඒ අවිද්‍යාව බරපතල කරන්න කැතම කැත අවිද්‍යාව. කැතම කැත අසත්‍යය. මම මම කොච්චර මේ මම කැතයිද කියලා කියනෝ නම් පින්නතුනේ අවසාන නිවන් දකින්න එන්නෙත් මම. නිවන කොච්චර කැතද කියනෝ නම් නිවන් දකින්න එන්නෙත් මම. මම නැති කිරීම නිවන මිසක් මම නම් නිවන් දකින්නේ නැහැ. මම නැති කිරීම නිවන මිසක් මම නම් කවදාවත් නිවන් දකින්නේ කවුද කවමෝද කරගන්නේ. දැන් කාටද තියෙන්නේ ධර්ම ගැටළු විසඳ ගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් අත උස්සවන්න. ඉස්සරහට ඇවිල්ලා විසඳ ගන්න පුළුවන්. හරියට විදර්ශනාව වඩනකොට ඔබේ මනස ඔබට දෙන එක සංඥාවක් මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. මරන්න ගෙනියන හරකෙක් වගේ වෙන්න පුළුවන්. එහෙම ගතියක් දැනෙනවද? මරන්න ගෙනියන හරක් දැකලා තියෙනවද? සාමාන්‍ය හරකට බුද්ධියක් තියෙනවා, ඥානයක් තියෙනවා. ඌ දන්නවා ඒ පටවන්නේ ලොරියට මරන්න කියලා. පස්සටම අදිනවා, පැනලා යන්නම බලනවා, කඩාගෙන යන්නම බලනවා. ඉතින් මමත්වයක් නැති කරන්න යන ගමනේදී මමත්වයේ දැනගන්නවා මම මරන්න තමයි හදන්නේ කියලා. හරි අමාරුවෙන් ඇදගෙන යනවා. ඉතින් මන්නම් එහෙම අර හරකෙක් ඇදගෙන යනවා වගේ ඇදගෙන ගියේ නැහැ. අවබෝධයට පත් කරලා දුන්නා. එයාට කට උත්තර නැති වෙන්න ඔයා බොරු නේද කරන්න කියලා. අර වෙන රටවල් වල වැඩිකාරයෝ අල්ලනවා වගේ. ඒ වැඩිකාරයේ මිනිස්සයාගේ සියලුම තොරතුරු හොයලා 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 වීඩියෝ දර්ශන ඔක්කොමත් එක්කම ඒ මිනිස්සට කට උත්තර නැති වෙන්න රජේ ඔප්පු කරලා පෙන්නනවා එයා වැඩිකාරයෙක් කියලා. මද්‍රව්‍ය විකුණන කෙනෙක් හරි ඒ වගේ කෙනෙක් නේ එයා ඔප්පු කරලා ඊට පස්සේ එයා දන්නවා. එතකොට එයාට කියනවා මේ හිතිය දන්නව නේද මේකට දඬුවම් මේකයි කියලා. ඔව් ඒකක් දැනගෙන හිටිය. වැඩිකාරය නේද? ඔව්. දැන් වාට මේ වගේ දඬුවමක් තියෙනවා. කියලා කිව්වම සමහරලාට මේ මිනිස්සු මේ නීතියට බොහොම සන්තෝෂයෙන්ම මේ හිත හදාගෙන යන කට්ටියක් තියෙනවා. පහුගිය කාලේ මම දැක්කා මේ පුංචි දියණියක් තාත්තා එල්ලුංගහට ලොමු වෙලා තාත්තා එල්ලුංගහට යන මරණීය දඬුවමට යනකොට පුංචි බබා බයි බයි කියනවා. නේද මරණීය දඬුවමට යන පොඩි තාත්තා පොඩි බබාට හිතෙන්නේ ඉතින් තාත්තා කොහරි ගමනක් කියලා යන්නේ කියලා. අවසාන යාත්‍රිය හම්බෙලා යනකොට තාත්තා තාත්තට බයි කියනවා. එතකොට මෙතන මේ විද්‍යාත්මක සත්‍යවාදී ස්වභාවයක් නැති කරනවා නෙමෙයි සම්පූර්ණයෙන්ම අපි නැති කරන්නේ අපි ළඟ තියෙන අවිද්‍යාව. කියන්නේ මෝඩකම. කියන්නේ හිතුවට හිතෙන්නේ ඒ විදිහට කෙරෙන්නේ නැති දෙයක්. පැතුවට පතන්න බැරි දෙයක්. එහෙම දෙයක් කෙරෙන්නේ නැහැ නිකන් කෑ ගහනවා විතරයි. ඒක කියන්නේ අවිද්‍යාව. දැන් මම මොකක් හරි දෙවියෙක්ගේ නමක් දාලා ඔබට සංකල්පයෙන් දෙනවා මෙන්න මේ දෙවියන්ගේ නම කියා දවසට දස වතාවක් කෑ ගසන්න. ඔබ මරණින් පසු ඒ දෙවියන්ගේ අතරට පැතිරෙනවා. ඔබ කරන සියලු පව්වලට එයින් සමාව ලැබෙනවා. මොකද්ද? මගේ දෙවියා තමයි චකබ්ලාස්. ඔබට කරන්න තියෙන්නේ උදේ පාන්දර නැගිට ගමන් චකබ්ලාස් කියලා කෑ ගහන්න ඕන. අපිට එහෙම විවිධ ශබ්ද ඇහෙනවනේ. කෑ ගහනවා. ඊදාසේ දැන් මෙයාගේ සංකල්පෙකුත් තියෙනවා දිගට 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 ගිහිලා මාගේ පීට චකබ්ලාස් ඇර වෙන කෙනෙක් නැත. මාගේ පීට චකබ්ලාස් චකබ්ලාස් එලා යන චකබ්ලාස් හොයාගන්න පුළුවන්ද කොහොමද? හොයාගන්න බෑ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ. එකතකින් ඒ ආගමික යම් යම් උපාය මාර්ග හොඳයි. කොහොමද දන්නවද? අපි පොඩි කාලේ අපිව පාලනය කළා පාරේ ගෝනි බිල්ලා ඉන්නවා යන්න එපා පාරට. ඒ කියන්නේ පාරට ගියොත් අනුතුරක් වෙයි කියන බයෙන් ගෝනි බිල්ලෙක් ගැන කතාවක් කියලා මෙහෙම කැට්ටියක් ඉන්න ගෝණිය දාලා වරයි යනවා. අරල්ල ගිහිල්ලා ඉවරලා වැඩ ගන්නවා. මාළු එලන්න ගේනවා. මේමයි කියලා ඉවරලා ගෝණි බිල්ලෙක් ගැන කතාවක් කියලා බය කරා. ඉන්නත් ඇති ඒ වගේ ගෝණි බිල්ල දැනුත් ඉන්නවනේ. මේ කොහොම හරි බය කළාම කියනවා. එහෙම නැත්නම් යකෙක් ඉන්නවා එහෙ යන්න එපා කියලා බය කළා. කවන්නෑ මිනිස්සු මිනි මස් කන මිනිස්සු මහා ප්‍රචණ්ඩ මිනිස්සු කුමන හෝ ආකාරයකින් ඒ දමනය කිරීමට යහපත් චේතනාවෙන් දමනය කිරීමට උත්සාහ කළ යම් ශාස්ත්‍රවරු සිටියේද උපාය මාර්ගික ලෙස ඒ සියලුම ශාස්ත්‍රවරුත් එක්ක මම තරහ නැහැ. ඒ ශාස්ත්‍රවරු සියලු දෙනාටම මාගේ දයාව කරුණාව ආදරය තියෙනවා. ඒවත් තියෙන්න ඕන, ඒවත් තියෙන්න ඕන අයට තේරෙනා නේද? මේ වගේ ගමනක් යන කෙනෙකුට ඒ වගේ දෙයක් උවමනාවක් නැහැ. මොකද මේ ඊට වඩා ඉහළ දෙයක්, ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක් හොයාගෙන යන නිසා. මිනිස්සුන්ට තේරෙන්න ඕන ටික දවසක් ගියාම එයාගේ සංකල්ප වෙනස්මකෝ, මෙයාගේ ආගමික සංකල්ප වෙනස්මකෝ, මෙයාගේ ජාතික සංකල්ප වෙනස්මකෝ, අරයාගේ ධාර්මික මතවාදී වෙනස්මකෝ, මෙයාගේ ධාර්මික මතවාදී වෙනස්මකෝ. එහෙම මේ වෙනස්කම් දහසක් තියෙන්නේ ඇයි? දෘෂ්ටි නිසා, සංකල්ප නිසා. තේරුණානේ? දෘෂ්ටි නැත්නම් එයා තුළ වෙනස්කම් නැහැ. දෘෂ්ටි නැත්තම් වෙනස්කම් වැරදි කොහොමත් වැරදි නම්, හරිත් වැරදි නම් ඔබට ඇත්තේ කවර සත්‍යයක්ද? වැරදි කොහොමත් වැරදි නම්, හරිත් වැරදි නම්, හරි කියලා ගන්න දේවලුත් වැරදි නම් ඔබට ඇත්තේ කවර සත්‍යයක්ද? අපි ඒකට කියමු නිර්පේක්ෂිත සත්‍ය. වචන නැහැ. යම් වචනයක් හදමු තාවකාලික නිර්පේක්ෂිත සත්‍ය. ඕක නිකන් පාඩම් කරගෙන තැන් තැන් වල එහෙම ගිහිල්ලා කියනවා එහෙම නෙමෙයි. කුරුල්ල සන්තෝෂෙන් ජීවත් වෙනවා. මිනිසුන්ගෙන් හානියක් නැත්නම් අනිත් සතුනොත් ඔහි බොහොම ලස්සනට ඔවුන් ජීවත් වෙනවා. ඒ තිරිසන් ලෝකේ සත්වයෝ ඔහි මෙහි දිහා බැලුවහම ඒ සත්තුන්ටත් ප්‍රශ්න ඇති කරලා තියෙන මිනිස්සු. කැලෑවලින් සතු මොන වරදක් කළාද ඒ සතු ගෙනල්ලා කූඩු කරගෙන ඉන්නවා. මහා සිංහයෝ, මහා මූයෝ, ඒ ඔක්කොම සතු ටික දැඟෙලා දැන් ඉතින් ලෝකේ සතු ඉන්නේ කූඩු වල ඔක්කොම. ඉතින් අර සතුන්ට තියෙන ඉදහසවත්, ඒ කියන්නේ සතුන් ළඟ තියෙන ඒ ප්‍රසන්න ජීවිතේවත් මිනිස්සයට නැත්තම් මිනිස්සයා ළඟ මනුස්සකම තියෙනවද? බලන්න ඕන ඇයි මේ මට සතුටෙන් ජීවත් වෙන්න බැරි? ඇයි මට සතුටෙන් ජීවත් වෙන්න බැරි? මට සතුට ඕන. මට මකල දැම්මා, කොටස කපල දැම්මා, ඕන කියන කොටස කපල දැම්මා. ඊට පස්සේ සතුට විතරයි. වචන දහසක් ඉගෙන ගන්න යන්න එපා. එක වචනයෙන් ලෝකේ දකි. මම වචන දහසක් කීමට උත්සාහ කරන්නේ නැහැ. වචන දෙක තුනකින් මුළු ලෝකයම අවදි කරලා පෙන්වන්නයි උත්සාහය. ඉතින් ගොඩාක් අය ඉන්නේ වචන කෝටි ගණන් අඳුනගෙන පාලි වලින්, සංස්කෘත වලින්, සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, දෙමළෙන්, ඕන භාෂාවකින්, ෂඩ් භාෂාවකින් ඒක කියන්න පුළුවන් අය ඉන්නේ. ඒක හොඳයි. වචන ගොඩාක් තියෙනවා. වචන ගොඩාක් නැතුව වචන දෙකකින් ජීවිතය අවබෝධ කරගන්න. ඒකයි බුදු වදන. අනර්ථ පද දහසකට වඩා අර්ථ පද දෙකක් වටිනවා. එක පදයක් වටිනවා. අනර්ථ පද 1000ක් අහනවට වඩා අර්ථ පදයක් එකක් අර්ථවත්ව ඒක තේරුම් ගත්තොත් තේරෙන්නේ අපේ බෞද්ධයන්ගේ තියෙන පස්සේ තමයි අහගෙන යනවා. හාමුදුරුවොත් අනර්ථ පද කියනෝ ඒ විදිහටම 10ක අනර්ථ විදිහට අහගෙන ඉන්නවා. අවසානයේ සාදු කියනවා. පුළුවන් තරම් දුක ගැනම කියන්න ඕන. බණ ඉවර වෙනකොට ජීවිතේ එපා වෙලා නිකන් මුස්පේත්තු පාටක් පේන්න ඕන. එතකොට තමයි හිතන්නේ මේක තමයි බණ කියලා. එහෙම එපා කරවන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට යම් කිසි පුජ්‍යලයෙක්ව එපා කරවන්න ඕන නම් මේ පුජ්‍යලයාට අපි මොකද කරන්නේ? මිනිස්සරේ ගිහිල්ලා අර පුජ්‍යලයාගේ දොස්ම දිගින් දිගටම කියන කිව්වහම එයාගේ හිත ඇතුළේ එහෙම දොසක් හටගෙන අර පුජ්‍යලයා එපා වෙනවා. හැබැයි ඒ සංකල්පයක ඒ තමයි ස්වභාවය. ඉතින් ඒ වගේ පින්නතුනේ යම් කිසි දෙයක් ගැන ලෝකේ එපා කිරීමක් දිගට දිගට කරගෙන ගියහම ඒක එපා වෙනවා. මේ ලෝකයේ මේ මොකක්වත් එපා කරවන්න උත්සාහ කිරීම නෙමෙයි මේ අපි කරන්නේ. තේරෙනවා නේද? යමක් ඔබගේ ඉඩමේ තිබුණත්, ඒක පන්සලේ ඉඩමේ තිබුණත්, වෙන කෙනෙක්ගේ අයිතිවාසිකමක් තිබුණත්, ඒ සියල්ල මහ පොළොවේ කියන එකයි මේ උගන්වන්නේ. සම්මුතිය පරමාර්ථය පටලවා ගන්න එපා. පරමාර්ථයෙන් සියල්ලම අතහරින අවමාල් රේණුවක්වත් තියාගන්න එපා. සම්මුතියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න. මොකද බස් එකට නැගලා මට සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා කියන්න බෑනේ. තෙල් ගහන්න කියලා මට සත්වේ පුජ්‍යලයක් ආත්මයක් නැහැ. මම ඔක්කොම අතහැරලා ඉන්නේ ගහනවා තෙල් පුල් ටැංක්. මට සත්වේ පුජ්‍යලයක් නැහැ. ගෙවල් කුලි බෑ. පරිපණම් මුකුත් ගෙවන්න බෑ. මට සත්වේ පුජ්‍යලයක් නැහැ. දැන් ලෝකෙ ඉස්සරට වඩා වෙනස්. ඉස්සර සෝම්පිට්ටනිය වල ඉන්න පුළුවන්. දැන් සෝම්පිට්ටනිය වල ඉන්න දෙනවද? පොලිසිය ගල්ලා යනවා හිටියොත් එනවා. මුරකාරයෝ දාලා ඉන්න විශේෂයෙන් සෝම්පිට්ටනියක ඉන්න දෙන වෙන ඕන තැනක ඉන්න පුළුවන්. ඉස්සර සෝම්පිට්ටනිය වල හිටියා ජීවත් වුණා මුකුත් නැති මිනිස්සු. ඊළඟට මහ කැලෑවල් වල ඉස්සර ඉන්න පුළුවන්. දැන් අපේ හාමුදුරුවෝ පිරිසක් ගිහිල්ලා ඒ කැලෑවක සිංහරාජ කැලෑවක පොඩි කුටියක් හදාගෙන කැලේ හිටියා බණ භාවනා කරගෙන. මා රාත්‍රී ආවලු වනජීවියකින් පොලිසියත් එක්ක හාමුදුරු ටික ඔක්කොම පාට අරගෙන ඇවිල්ලා බරු ටිකත් ඔක්කොම අරගෙන ඇවිල්ලා යන්න කිව්වලු වෙන පාට අර මේ කැලේ මැද ඉන්න පාකෝ. දැන් කැලේ මැද ඉන්න බෑ. ඉන්න දෙනවද? මම කැමති වුණයි කියලා සිංහරාජය ගිහිල්ලා බලක් ගහගෙන ඉන්න දෙනවද? ඉන්න දෙන්නේ නැහැ. දැන් ලෝකේ වෙනස්. දැන් සම්මුතිය වෙනව තියෙන්න ඕන. දැන් ලෝකේ නිදහස් නැහැ. හැම දෙයක්ම කොටස් කරලා වෙන් කරලා අයිතිකාරයෝ තියලා අල්ලගෙන බෙදාගෙන තියෙන. ඔහොම ගිහිල්ලා 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 අවසානයේ හුස්ම ගැනීමට පවා මිල මුදල් වුණා මට්ටමක් ඇති වෙනවා. ඒකවල සම්මුතියෙන් අතහරින්න බෑ. ඒක බොරුවක්. සම්මුතියෙන් කිසි දෙයක් අතහරින්නේ නැහැ. මන්දාර එක නෝන කෙනෙක් ඉන්නවා. එයා චෛත්‍යයේ පොඩි බුදු මැඳුරකේ කොහොම හරි ගාන්ටාරකේ බෝමලුවේ වැටයි හැරෙම මෙහි ටිකක් හදලා පන්සලක. ඉතින් මා ওই බණ කියන්නේ පන්සල එක්කන් ගියාම එක්කරෙන් ගිහිල්ලා 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 ඔක්කොම එයා පෙන්නුව මේ මං හදාපු ඒවා කියලා. කණ්ඩාර කුරුණේ ගිහිල්ලා මට කළුලෑල්ලත් පෙන්නුව මේක මං හැදුවේ කියලා. ඉතින් ඕම ඔක්කොම පෙන්නුව මම කිව්වා ඉතින් තාම පන්සලේ නෙමෙයිනේ කණ්ඩාර තියෙන්නේ නෝනගේ ඔළුවේනේ කියලා. හරි මම පින්කම් කරලා තියෙනවා මෙච්චර පන්සල් වලට කරලා තියෙනවා කියලා හරි ආසත්ත මාන උද්දච්චකමක් හට ගන්නවා. හරි නරකයි ඒක. හරි නරකයි. ඉතින් අවබෝධයෙන් යුක්තව පින් දහම් කළ යුතුයි පැවතිය යුතුයි කියන්නේ ඒක අතහැරීමේ යුක්තව කටයුතු කළ යුතුයි. හැබැයි මගේ ළඟ එක චරිතයක් තියෙනවා. මං කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ හැබැයි. ඔය අතහැරලා තියෙනවා. හැබැයි කාටවත් අල්ලගන්න දෙන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේ අල්ලගෙන නැත්තම් ඒක අනිත් අයට අල්ලගන්න දෙන්න ඕනේ කියලා කියන්න පුළුවන් නේ. නෑ නෑ එහෙම නෑ. මං අල්ලගෙනත් නෑ මං අනිත් අයටත් උගන්වන්නේ අල්ලගන්න එපා කියලා. කෙනෙක් තර්කයක් ඇදුවොත් හා එහෙනම් ඔයා අල්ලගන්න නැත්නම් මේක අපි අල්ලගන්න. නෑ නෑ මං අල්ලගන්නෙත් නෑ මේක. හැබැයි මේක වෙන කෙනෙක් අල්ලගන්න දෙන්නත් බෑ. මාත තරලා ඉන්නවා අත තරලා ඉන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? අතහැරුවම මිනිස්සු හැමදාම අපහස්තාවයටපත් වෙනවා. අල්ලගන්න මනුස්සයාම දිනාගෙන 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 යනවා. දැන් මට මෙතන දෘෂ්ටියක් නැහැ. කවුරු හරි ඇවිල්ලා දෘෂ්ටියක් ප්‍රකාශ කරනවා. එතකොට මට දෘෂ්ටියක් නැති නිසා මම එයාගේ දෘෂ්ටියට ඉඩ දෙන්න ඕනද? නෑ මට දෘෂ්ටියක් නැති නිසා මමත් ඔහු දෘෂ්ටි නැති තැනට ගෙනේනවා. මට ආගමක් නැහැ. එතකොට කවුරු හරි ආගමක් කියනවා. එතකොට මමත් ඒ ආගමට ඉඩ දෙන්න ඕනද නැහැ. මට ආගමක් නැහැ මමත් ඔහු ආගමක් නැති තැනට ගෙනේනවා. ආගමක් නැති තැනට ගෙනේනවා කියන්නේ සියලු ආගම් වලට ගරු කරනවා. ගරු කරන්නේ ඇත්ත නිසා නෙමෙයි බයට. ගුරි ගන්න වෙයි කියලා. සියලුම ආගම් වලට පිනතුන ගරු කරන්න. සියලුම ආගමිකයන්ගේ චින්තන වලට ගරු කරන්න. ඇත්ත නිසානේ ගුටි ගන්න වෙන නිසා. හොඳයි. ඒකනේ ඇත්ත. ඒක තමයි ඇත්ත. මෙතන ගරු කරන්න පුජ්‍යලයක් නැති නිසා හරියට මාර්ගඵල ලාභී කියලා කියන්නේ ඇට නැති දිව වාගේ ජලය වාගේ. ඇට නැති දිවත් ඕන පැත්තකට ඔහේ නැමිලා ඔහේ තියෙනවනේ කියන්න පුළුවන් ඕන දෙයක්. ඒ වගේ ජලයත් ඕන පැත්තකට හරවලා යවන්න පුළුවන්. අර මෘදු භව ගිතේ තෙල් වාගේ කියලා බුදුහාමුදුරු පෙන්වුවේ තෙල් වාගේ ඒක. හරි මොලොක්ක ඕන පැත්තකට නම්මශීලීවම ගලාගෙන යන්න බැරි පැත්තක් නැහැ. ඕන විදිහකට ඉන්න පුළුවන්. මෘදු බවත් අනතිමානී බවත් තියෙන උජුපටිපන්න බව තියෙන. බලන්න ඔබ ළඟ තියෙනවද කියලා ඒවා. මෘදු බවත් අනතිමානී බවත් තියෙනවද බලන්න. ඕන පැත්තකට මෙහෙම තෙල්ලෙන ගතිය. හරි සරලව ගලාගෙන යනවා. දැන් කියයි ඔබ වහන්සේගේ දේශනේ මොකුත් අපිට තේරෙන්නේ නැහනේ. ඒක තමයි මේ පාරේ තියෙන ස්වභාවය. කාන්තාරයකට ගිහිල්ලා අහන්න බෑ මේකේ ගස් නැහනේ මොකද කියලා. ඒක කියන්න තියෙන්නේ මිනිස්සුયો කාන්තාරේ ස්වභාවය තමයි ගස් නැති එක. ඒක තමයි ස්වභාවය. එතකොට මේ සංස්කාරයන්ගේ නිරෝධ මාර්ගයට පිවිසිලා කියනවා අපිට මොකුත් තේරෙන්නේ නැහනේ. මේ තේරෙන්නේ නැති එක තමයි මේ ස්වභාවය. අදම ධර්ම ඒකවත් තේරුණාද? බය වෙන්න එපා. ඒක තමයි ස්වභාවයම. ඒකම තමයි නිරෝධ මාර්ගයම. ඉතින් තේරෙනේව හොය හොයා ගියොත් නිරෝධය නෙමෙයිනේ. තේරෙන්නේ නැති බව දියුණු කරගන්න. නොතේරෙන බව දියුණු කරගන්න. වර්ධනය කරගන්න. භාවිතා කරන්න බහුලෝ වඩන්න. මොකද්ද? නොතේරෙන කම. මොනවද මේ දවස්වල ඔබ ඉගෙන ගන්නේ? නූගත්කම. මොකක්? මම මේ දවස්වල නූගත්කම ඉගෙන ගන්නවා. මොකද උගත්කම කියන්නේ උකහා ගන්නවා. නූගත්කම කියන්නේ මොකද්ද? උකහාගන්නේ නැති බව. එතකොට මෙතන ආධ්‍යාත්මික වශයෙන් ගත්තහම මේ ආධ්‍යාත්මික වශයෙන් අවබෝධය තුළදී ඇත්ත වශයෙන්ම කරන්නේ නූගත්කම ඉගෙන ගන්න. මොනවද ඔබ මේ දවස්වල ඉගෙන ගන්නේ? නූගත්කම. ඇයි ඒක හරි ශෝක්නේ. ඔයා මීට කලින් ඉගෙනගෙන නැහනේ. මොකද හැමදාම උගතෙක් වෙන්නේ නැහැ බැලුවේ. අපිට කවුරුත් කිව්වේ නැහැනේ පුතේ උඹ නූගතෙක් වෙයන් කියලා. ඉතින් මා ඉල්ලීමක් කරනවා. පුළුවන් තරම් නූගතෙක් වෙන්න. අර මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා තියෙන්නේ ඇස් සත්‍යක නමුත් අන්ධයෙකු මෙන්ද. ඉතින් ඒක නෙවෙයි මේක. ඒකම තමයි මේ කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ මලමිනියක් සේවාසය කරන. එතකොට නූගත්කම නෙමෙයි දෙතර තියෙන්නේ. නූගත්කම උකහාගන්නේ නැතිකම. අනේ අපිට පොඩි කාලෙම ඉගෙනුවා නම් කවුරු හරි අනේ පුතේ ඔබ කොහොම හරි අමාරුවෙන් හරි නූගතෙක් වෙයන් කියලා කිව්වනම් දහ බාරක් රහත් වෙලා ඒකෙන් අදහස් වෙන්නේ එයා පොත් බලනවා, පොත් කියවනවා, ලෝකය ගැන බලනවා, ඉගෙන ගන්නවා. නමුත් උකහාගන්නේ නැහැ. අල්ලගන්නේ නෑ. දැන් බුදුවරුත් වැඩ කරනවා, කටයුතු කරනවා, ලෝකේ මිනිස්සුන්ට ප්‍රශ්න විසඳලා දෙනවා. නමුත් උකහා ගන්නේ නෑ. උකහා ගැනීමේ තියෙන පලිබෝධය උන්වහන්සේලා දකිනවා, දැකලා ඉවරයි. සංඛාර උපාදාන කිරීමෙන්, විඥාන උපාදාන කිරීමෙන්, සදහායතන උපාදාන කිරීමෙන් ඇතිවෙන ප්‍රතිඵලය දැකලා. වෙන්න මේකට ටිකක් මහන්සි වෙන්න, ඔළුව පින්නතුනේ හත්කඩකට පැලෙනවා වගේ දැනෙනවා. මේ ධර්මයේ විදර්ශනා කරගෙන යනකොට තද වෙනවා, තරහ යනවා, කේන්ති යනවා, දත් මිටි කන්න හිතෙනවා, බන කියන එකාවත් කන්න හිතෙනවා. ඇයි හේතුව? මෙච්චර නොතේරෙන දෙයක් කියන්නේ මූ මරන්න එපායි කියලා හිතෙනවා. එහෙම මට හිතුණනේ. මට මේක තේරෙන භාෂාවකින් තේරෙනවා කියනවා, නැත්තම් මම පොල්ලක් හොඳ ගැට පොල්ලක් අරන් ගිහිල්ලා ගානවා කියලා හිතුණා. මොකද හේතුව? මෙච්චර මේ තටිමිටි කනවා මේක තේරුම් ගන්න බෑ. හරියට මලබද්ධය හටගත්ත මිනිස්සෙකුට වගේ. උටත් තරහින් මේක මලබද්ධය හටගෙන මේක කරගන්න බැරි වුණාම කේන්ති. ඉතින් ඒ වගේම තමයි මේක එළියට දාගන්න බැරි වෙනකොට, නිදහස් කරගන්න බැරි වෙනකොට මලබද්ධය හැදිච්ච මිනිස්සෙකුට වගේම කේන්ති යනවා. එහෙම කේන්තියක් තියෙනවා නම් හොඳයි. යා ඉතින් ඒ කේන්තිය මමත්වයේ පැත්තට ගන්න නැතුව නිදහස් වෙන පැත්තටම ප්‍රඥාවෙන් ගන්න ඕන. නමුත් අර වගේ අදහස් එන්න පුළුවන්. දහසකුත් මාර බැමි බිඳගෙන මේ සත්‍ය අවබෝධයට පිවිසෙන්නේ. හැබැයි නිකන් ඉන්නේ දත් මිටි කාගෙන කොහොම හරි ධර්ම මාර්ගයේ අඳාගෙන වැළපීගෙන කොහොම හරි යන අය හැමෝම වගේ නිදහස් වෙලා තියෙනවා. කිසි කෙනෙක් අතරමං වෙන්නේ නැහැ. කැපවීමක් කළොත් කැපවීමට ප්‍රතිඵලයක් තියෙනවා. ඔබේ නොතේරෙන කමට වග කියුත්තා ඔබමයි කියලා කල්පනා කරා. සබ්බේ සංඛාර අනිත්‍ය අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. නිවනේ ඔක්කොම තියෙනවා. නිවන ඔක්කොම ගේම කියලා ඉවරයි. ඔබට තේරුණාද? නෑ. ප්‍රශ්නේ කාගේ ළඟද තියෙන්නේ? තමා ළඟ. කන්දෙන් මෙහා පැත්තේ ඉන්නකොට කන්දෙන් එහා පැත්තේ තියෙන දේ පේන්නේ නෑ. කන්දෙන් එහා පැත්තේ තියෙන දේ පේන්න නම් තමා විසින්ම කඳු මුදුනට නැගල බලන්ට ඕනේ හා පැත්ත. කෙනෙක් හිතුවොත් නෑ මම මේක කන්ද පාත් කරම් බලනෝ කන්දෙන් එහා පැත්ත. ඒකට ගොඩක් කල් යනවා. කන්ද පාත් කරලා ඉවර වෙලා බලන එකද ලේසි, කඳ මුදුනට නැගල බලන එකද ලේසි? කඳ මුදුනට නැගල බලන එකයි හරිම ලේසි. කවුරු අනුගමනය කරන්නේ කන්ද කපල අයින් කරලා කන්දෙන් එහා පැත්ත බලන්න. ඒ වගේ දේශකයා නෙමෙයි මේකේ වරද, තමන් කියලා බලලා ධර්මයෙන් උඩට නැගෙන්න ඕන. ඒ ධර්මයේ කන්දට නැගෙන්න ඕන. නැගුණාම අන්න කන්දෙන් එහා පැත්ත ඔබට පේනවා. ඉතින් මේක දේශකයායි මේකට වරද කියලා හිතුවොත් හරියට නිකන් මට නොපෙනීමට බාධාව කන්ද කියලා හිතුවා වගේ. මේ හැම වචනයකින්ම අඩියක් අඩියක් ගානේ ඉස්සෙන්න ඕන උඩට. බූරුවෙක් වැටුණා පාළු ළිඳකට. එතන යන ගමේ මේ බූරුවගේ කෑ ගැසීලා ඇහිලා බැලුවා. තනියෙන් ඉන්නේ හරි අමාරුයි, බූරුවෙක් උස්සලා ගන්න කොහොමද යකාව. මේ ගමේ කරුණාවෙන් කර වැඩේ, මේ උඩ තියෙන පස් කන්දියෙන් ටික ටික පස් මේ බූරුවගේ ඇඟටත් වැටෙනවා, ළිඳට දැම්මා. බූරුව හිතුව මාව මරන්න තමයි හදන්නේ වහලා කියලා. හැබැයි බූරුව ඩිංගක් කල්පනා කළා, පස් දාන්න දාන්න එයා කකුලෙන් පොඩ පොඩ පස් උඩට නැග්ගා. ඒ නිසා පින්නතුනි, පින්නතුන්ගේ මේට බලිනවා, දොස් කියනවා, නොතේරන දේවල් කියනවා, නින්දා කරනවා, අපහාස කරනවා වගේ දැනෙන හැම අවස්ථාවකම ඒ වැටෙන්නේ ඔබේ කොන්ද උඩට පස්. කවුද බූරුවා? ඔබ. කවුද ගමයා? දේශකයා. දැන් දේශකයා පස් දානවා. පස් දානකොට බූරුවට එකපාරට හිතෙන, යකෝ මගේ ඇඟ උඩටමනේ මුයකා දාන්නේ පස් කියලා. දැම්මහම බූරුව වුණාට, අපි බූරුව කිව්වට පින්නතුනේ සාමාන්‍ය සත්ත්ව සමාජයේ හොඳ ඥානවන්ත සතෙක්. යා නිකන් ඉන්නේ, දාන දාන පස් ටික උඩට නගිනවා. කට ළඟටම පස් ටික පිරෙනවා. බූරුව උඩට එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? උඩට පනින්න පුළුවන් සීමාවට ආපු ගමන් මෙයා පනිනවා. යනලා මේ දහසේ දුවන එකයි තියෙන්නේ. ඉතින් මම මේ බූරුවන්ට කරන්නේ තෝක තමයි. ඇයි මේ හොඳම දේවල් වලට මිනිස්සු නිග්‍රහශීලීව කතා කරන්න කියලා මට හිතා ගන්න අමාරුයි. ඵලදායීම අපිට උදව් කරන සතාට හරක කියන, මිනිස්සුන්ට හරක කිව්වම මිනිස්සු කේන්ති ගන්නවා. සන්තෝෂ වෙන්න. හරක කිව්වම සන්තෝෂ වෙන්න. මං ඒ තරම් මං සමාජ සේවකයෙක් කියන්නේ මිනිස්සයෙක් කිව්වේ ඒක. නේ? බූරුව කියලා කියනවා. බලන්න මොන තරම් ඔහේ කෑම වේලක් දුන්නාම, වතුර ඩිංගක් දුන්නාම මේ මිනිස්සු මෙහිහට මොන තරම් උපකාර කරනවද? බඩු මාළු ආදී ගිනිල්ල දෙන ඔක්කොම උදා කරනවා. බූරුව කිව්වහම ඔයා සන්තෝෂ වෙන්න. මං ඒ තරම් සමාජ සේවකයෙක්. ඊට පස්සේ ටිකක් වැඩිපුර කරනකොට මුල් තැන ගන්න යනවා වගේ කියලා හිතලා මිනිස්සු කියනවා, ආ එයා අලිය වෙන්න හදනවා. සන්තෝෂ වෙන. මම සමාජයේ හොඳ සේවකයෙක්, ගොඩක් දෙනෙක්ගේ බර ඇදලා දෙන කෙනෙක්. මිල මුදල් නැතුව නිකන් පොල්ලතු මිටියට. සන්තෝෂ වෙන. ඔබ නිග්‍රහ කළා, නින්දා කළා කියලා හිතන්න ඔබට සිංහයා කියලා කිව්වොත්, ආහාරියට සිංහෙක් වගේ කිව්වොත්, ශේෂේ ඒ වගේ කැතවිප්පේ කතා කියන්න එපා, ඒ වගේ නිග්‍රහ කරන්න එපා කියලා කියන්නේ. ඇයි? සිංහයෙක්ෙන් කිරි දොවා ගන්නවද? ඌව කරත්ත බඳිනවද? ඌව අපේ බඩු ගිනිල්ල දෙනවද? බඩු බාන වාහනය කරලා දෙනවද? නෑ. දවසට මක් කිලෝ 7ක් 8ක් කාලා ඔය කකු දෙක උඩ දාගෙන නිදා ගන්නවා. සත් ධානයක ඉන්න සතේ කනවල දවසර මස් කිලෝ 10ක් විතර කනවලු. මද? කිසි ප්‍රයෝජනයක් නැහැ. તો ඇයි මිනිස්සු මේ විදිහට මෙහෙම කටයුතු කරන්නේ? මෙහෙම කියන්නේ? අනේ දන්නේ නැහැ. අපි හරිම දෙයක් කරන්න හැදුවොත් හරි මගේ යන්න හැදුවොත් පඬිතු වැඩ කරන්න එපා කියනවා. පඬිතු වැඩ කියන්නේ කොච්චර හොඳ දෙයක්ද? අපි උගන්වන්න ඕන ළමයෝ ඔබ පඬිත වෙහන්. පඬිතෙක් වෙහන්. පඬිත වැඩ කරපන්. පඬිතෙක් වගේ කතා කරපන්. පුළුවන් නම් පඬිතු උපාධියකුත් ගනින් කියලා. ඇයි මේ සමාජෙ මෙහෙම වෙන්නේ? පඬිතෙක් වෙන්න, පඬිත වැඩ කරන්න. අපිටත් මේකම ගමම් මග නැති කරන්න වළක්වන්න හිතුවක්කාර වෙන්න එපා කියලා තමයි ඔය ඥාති හරේ මේ ඔක්කොම කියන්න පටන් ගත්තේ ඒ කාලේ. මං බැලුවා මේ මිනිස්සුන්ගේ මේ මෝඩකම යන මොකක් හරි වචනයක් හදාගන්න ඕන කියලා. රයිට්. මං හදාගත්ත වචනය. හිතුවක්කාර වුණත් කමක් නැහැ, හිතුව ආකාරයේ නෙවැරදිනම්. හිතුවක්කාර නොවුනත් වැඩක් නැහැ, හිතන ආකාරයේ වැරදිනම්. ලෝකේ ඉන්න පළවෙනි හිතුවක්කාරයා සිද්ධාර්ථ ගෞතමයෝ. ඉතින් මාත් ඉතින් ඒක ඉතින් උප සංස්කෘතියක කෙනෙක් කියලා හිතුවා. හිතුවක්කාරයෙක් නොවුන නම් බුදු කෙනෙක් ඉන්නවද? නැයිද යසෝදරාවියත් එක නැලවිලා ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා ඉතිහාසෙ මෙහෙම රජෙක් හිටියා කියලා නෙමක් ලියවේ. අපි අද සදාතනිකවම ගහක් ගලක් වන්දනා කරගෙන එක එක්කෙනාට එක එක පලාතර දෙයියෙක් හදාගෙන ඉතින් එයාට වැඳගෙන එයාගෙන් ඉල්ලගෙන පතාගෙන පූජාවල් තියාගෙන ගාන්ටාර ගෙඩි ගහගෙන ඉතින් ඕකවලින් නීති අපනේ. මේනි විශිෂ්ට ප්‍රඥාව දියුණු කරගන්න දර්ශනයක් මුණ ගැහෙන්නේ නැහැ. දැන් මොනවද හාමුදුරු මෙතෙක් වෙලා දේශනා කරේ? කාලයෙන් එහා වචන ටිකක් ගලාගෙන ගියා. අකාලික කතාවක්. සමහර පිරිසක් මේක අකාලිකව ඇහුව, සමහර පිරිසක් මේක කාලේ ඉඳගෙන ඇහුවා. කාලේ ඉඳගෙන අහන කට්ටියට කෝ අපේ මේ කාලේ වචනයකින් කාලේ අරුත් එකක්වත් ගොඩ නැගුන්නේ නැහනේ. අපිට තේරුන්නේ නැහැ. අකාලිකව අහපු කෙනාට තේරෙනවා. වචන නැතුව ගලා ගියා සද්ධර්මයේ මහා ගංගාව. වචන නැතුව ගලා ගියා ධර්මයේ මහා සිසිල් සුළඟ. වචන නැතුව පානය කළා සදහම් දිය ඖෂධය. සදහම් ඖෂධය පානය කළා වචන නැතිව. නිදහසේ බලාගෙන ඉන්න මං සිරිපාදේ එහෙම යනකොට තනියෙන් වාර කීපයක්ම ගිහිල්ලා දෙන ලස්සන ප්‍රදේශ දැක්කහම මං ඔහේ කැලෑව දිහා අර නිරෝධය සමාධියත් උපදවාගෙන කැලෑ දිහා බලාගෙන ඉන්නවා. සිරිපාදේ නගින කට්ටිය මොකද කරන්නේ? ටික දරක් ගිහිල්ලා වෙලා නතර වෙනවා. නතර වෙලා බලාගෙන ඉන්නවා මං දිහා. බලාගෙන ඉඳලා හිතනවා ඔය හාමුදුරුව කලකිරලා ඉන්නේ. තා එක්කෙනෙක් කියනවා හාමුදුරුව කන්දෙන් පල්ලෙහාට පණින්නක් දන්නේ නැහැ. අනිත් එක්කෙනා කියනවා මේ ස්වාමීන් වහන්සේට මොකක් හරි ආධාරයක් වුමනා වෙලා දන්නේ වාඩි වෙලා හිටියෝ තෙට වෙලා. මේ සමහර අය ඇත්තටම රුපියල් 5000 දාලා ගිහපු අවස්ථාවක් තියෙනවා. හරි ෂෝක් වැඩ වෙනවා. ඉතින් මිනිසුන්ට එහෙම අර ස්වභාව සන්දර්ය අත්විඳීමක්, ගැඹුරු ආධ්‍යාත්මික නිහලියාවක්. එහෙම සුවයක් එහෙම විඳින්න ඒව පුරුදු කරලා නැහැ. ඒව පුරුදු වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ එහෙම හිතන්නේ ඒව වෙන්න එපා, කලකිරෙන්න එපා. ලෝකෙ හැම දෙයකටම හිනා වෙන්න පුරුදු වෙන්න. ප්‍රශංසා කරන විටත් හිනා වෙන්න පුරුදු වෙන්න. දොස් බැනුන් එවන විටත් හිනා වෙන්න පුරුදු වෙන්න. ලාභ වෙනකොටත් හිනා වෙන්න පුරුදු වෙන්න. අලාභ වෙනකොටත් හිනා වෙන්න පුරුදු වෙන්න. කවදක හරි මැරෙන දවසක් හමු වෙනවා, එදාටත් හිනා වෙන්න පුරුදු වෙන්න. දැන් තමා තුළ තියෙන පංච උපාදානස්කන්ධය අල්ලගත්තේ නැති කෙනාට පුදුම සහනයක් තියෙන්නේ. එයා විඤ්ඤාණය අල්ලගත්තේ නැති නිසා විඤ්ඤාණය පීඩණයට පත් වෙන්නේ නැහැ. දැන් මෙහෙම තියෙනවනේ, මොනවා හරි භාණ්ඩයක් තියෙන දේක් මම අහල්ල ගන්නවා. ඒ අල්ලගත්තාම මේ අල්ලගත්ත දේ තුළ තියෙන ගතියනේ තේරෙන්නේ නේද? රස්නේ නම් රස්නේ, සීතල නම් සීතලයි, ගොරෝසු නම් ගොරෝසුයි, බර ප්‍රමාණය බර විදියට ඔන්න තේරෙනවා. ඉතින් මට ඒ හැම වෙලාවකම තේරෙන්නේ මොකද්ද? අල්ලගත්ත නම් අල්ලගත්ත දේ ස්වභාවය තමයි ඔබට තේරෙන්නේ. ඔබ දැන් ඕක තේරුම් ගන්න. රූපය අල්ලගත්තොත් ආන රූපේ බර. වේදනාව අල්ලගත්තොත් වේදනාවේ බර. සංඥාව අල්ලගත්තොත් සංඥාවේ බර. සංඛාරය අල්ලගත්තොත් සංඛාරයේ බර. විඥානය අල්ලගත්තොත් විඥාන බර. සියලු බර වෙමින් තිබ්බහම පංච උපාදානස්කන්ධය අතහැර දමන්න, විකුණා දමන්න. ඒ කියන්නේ සියසුම චිත්තාවේගයකට අපිට එන්න උවමනාවක් නැහැ. චේතනාව මුල් කරගෙන ගති තියෙනවා පින්නතුනේ. ඒ ගති තිබුණොට ගති චිත්තාවේග ගණයට ගන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ අර බාකොණික වංශික හාමුදුරු කෙනෙක් මහාන වෙලා වසලයා කියන වචනෙන් මේ මිනිස්සුන්ට කතා කරන්න පටන් ගත්තා. තේරෙනවද? එතකොට මේක හරි ප්‍රශ්නයක් වුණා. ඒ වසලේ කොහෙද ගියේ කියලා අහනවා. වසලයා දාන ටික අරගෙන ආවද කියලා. ඉතින් ඒ එයාගේ ඒ වාංශික ගතියයි, ගතිය නමුත් චිත්ත ස්වරූපයක් නෙමෙයි, යාගේ ගති පුරුද්ද කිව්වා සංසාරික සහ මේවාත්ම භාවයේ. මෙයාගේ විශාල දැසිදස්සු හිටියා. මේ මිනිස්සුන්ව කතා කරපු විදිය පුරුද්ද කිව්වා. ඒක කරන්න දෙන්නේ. නවේද ස්වාමීන් වහන්සේලා ඉන්න මේක අවබෝධ කරගත්ත හාමුදුරුවොත් ඉන්න නිකන් සාමාන්‍ය සමාජ තලයේ මිනිස්සුත් එක්ක හැලහැප්පිකම් කරගෙන කසිප්පු විකුණගෙන අරක්කු විකුණගෙන කැලෑවල් වල ඉඳලා ඉඳන් මේගොල්ල පිටකොටුවේ ලොරි වල බඩු විකුණලා මුට්ට කර ගහලා වගේ ඉතල මහාන වෙච්ච අයත් ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ මොන භාෂාවෙන්ද? ඒ භාෂාවෙන්. ඉතින් වෙනෝම මේ අරක අවබෝධ කරගත්තයි කියලා වෙනම ස්වභාවයකට එන්නේ හටගන්නේ. ඊට පස්සේ යම්කිසි තැම්පත් ආකාරයකට ශාස්ත්‍රීය හැදෑරීම් කරපු අවබෝධයක් තියෙන කෙනෙක්, සම්ප්‍රදායක් තියෙන කෙනෙක් අවබෝධ කරගන්නවා. එයා ඒ ගති ස්වරූපයෙන් කතා කරනවා. ඒක එක වරදක් නෙමෙයි, මේකෙන් හොයන්න බෑ. ඒ ගති නැති වෙන්නේ බුදු කෙනෙක් මේ සම්පූර්ණ ඒ වාසනා ගති නැති වෙන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ගතියම යුක්තයි. අනිත් අයගේ සම්මුතියෙන් බාහිරින් වාසනා ගති තියෙනවා, ඒ තාධ්‍යාත්මක වශයෙන් වාසනා ගති නෑ. මේසු අඳුනගන්න යන්නේ වාචික වශයෙන්, වාචික වශයෙන් අඳුනගන්න යන්න එපා. දැන් මේ ධර්මයේ අවසාන අරුත වශයෙන් කුමක්ද අපි අරගන්න ඕන? මේන්න මේක. ආන්න ඒක තමයි. මොකක්ද ආනන්ද හාමුදුරන්ගේ බණ අහලා ඉගෙන ගත්තේ? මේන්න මේක. මේන්න මේක කිව්වේ. ආන්න ඒක තමයි. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සියලු රසයන් අතර ධර්මයේ රසය දිනනවාය ශ්‍රේෂ්ඨය. ඉතින් මේ මානසික වශයෙන් මහා පුදුම විදිහේ සහනයක් ආවිදින. හැබැයි යාට කායික වශයෙන් නැති වෙන පීඩා වෙනම යා සංසිඳව ගන්න ඕන. කුසගින්නේ පීඩා තියෙනවා, ඒක වෙනම සංසිඳව ගන්න ඕන. මට බඩගිනි ඇච්ච වෙලාවට තරහ යනවා. ඒ නිසා වටපිටාව දන්න කියන අය මට මොනවා හරි කවල තමයි එක්කන් යන ගමනක්, නැත්තම් අපිව කනවා කියලා. බරිගින්නෙන් තියන්නේ නැහැ. හාමුදුර එනවා කිව්වොත් එහෙම වෙලාවට හාමුදුරන් මොනවා හරි දෙන්න හදාගෙන තමයි එන්නේ. ඒකේ පුරුද්දි ඒ පොඩි කාලේ ඉඳලා ඇති වෙන දෙයක් ඒක. සාමාන්‍යයෙන් මයික් ටයිසන් දැම්මොත් ඒ වෙලාවට මයික් ටයිසන් පරාදයි. මයික් ටයිසන් කියන්නේ කවුද කියලා දන්නවද? මයික් ටයිසන් කියන්නේ ඔය ඇමරිකාවේද කොහෙද ඉන්න මේ ලෝක සූර බොක්සින් කාරයා. දරුණු බොක්සින් කාරේ. ගා ගන්න බැරි වුණොත් කනහරි හපා ගන්නවා. ඉතින් ඒ වෙලාවට අර ඇති වෙන ස්වභාවය අනුව ඒක එහෙම තමයි. ඒ වෙලාවට මයික් ටයිසන් බඩිකින්නෙන් දැම්මනම් ඔලිම්පික් තරගයට හරි. එතකොට ඒක කොහෙන්ද උපදින්නේ? ඒක මානසික වශයෙන් නෙමෙයි තියෙන්නේ. අපිට මේ දෙපැත්තකින් අපේ මනසට විවිධ පැතිකඩවල් දේවල් ඇති කරනවා. දැන් වයසට ගිහිල්ලා ඔය ආරිසස් සමාරුව එහෙම නැත්නම් රත්ත වාතය වැනි දේවල් හට ගන්න මේ හොඳට ඉන්න අම්මා තාත්තා හරියට කේන්ති යනවා. ඇයි ඒ? එයාගේ අර හිතේ තියෙන අපරකට තරහකට නෙමෙයි එයාට අර තියෙන ශාරීරික ලැබෙන වේදනාවත් එක්ක. ඒක මානසිකව තියෙන දෙයක් නේ. ඊළඟට ඇදක එකතන් වෙච්ච උත්පල වෙච්ච අම්මල තාත්තල සමහර අය කුණාර්ප කියනවා බයිනෝ. සලකන කෙනාටම එළවල දානවා. ඒ යාගේ වේදනාවත් එක්ක එයා පිටකරන ක්‍රමයක්. ඒක අතකින් එක පිටකරන එක හොඳයි. නැත්නම් ආතතියකටපත් වෙනවා. බය වුණාම මිනිස්සු ගම්වල කුඩු හarp කියන්නේ. අවිරතු කරනවා තියන්නේ ඒක. හොල්මන් හරියට කුණු හarp වලට බයයි කියලා තමයි කියන්නේ. හොල්මන් කුණු හarp වලට බයයි නෙමෙයි අර ඒ තමන්ගේ එන පීඩනය අර පිට වෙනවා. නර්ග සබ්බ වචනයක් එක්ක ඒ වගේම හිත ටිකක් එදිතර වෙන ශක්තිමත් වෙනවා. ආරක්ෂාවට යකඩයක් තියාගන්න කියන්නේ එයාගේ අර හිතේ බීතිය වගේ තියෙන එක එයාගේ ළඟ ආරක්ෂාවක් මගේ ළඟ තියෙනවායි මේකට ඔරොත්තු දෙන්න කියලා හැඟුණාම හිත ශක්තිමත් වෙනවා. තේරෙනානේ? ඒ මැති ඇමතිවරු ඒ මේ ආරක්ෂකය කට්ටිය ප්‍රබුද්ධයි ඔක්කොම හිතේ ශක්තියක් ඇති කරගෙන තියෙන්නේ කොහොමද? මේ වගේ ප්‍රහාරයක් ආවොත් මේ වගේ ප්‍රහාරයක් දෙන්න මගේ ඇතුලේ ජිප් එකේ බාණ්ඩ ටික තියෙනවා කියලා සන්තෝෂ වෙනවා. ඔබට හරි මාළේ කඩාගෙන ගියොත් එහෙම බයක් හට ගන්නවා නම් කරන්න තියෙන්නේ ලයිසන් අරගෙන පොඩි අත් බෝම්බයක් අරගෙන දාගෙන යන එකයි තියෙන්නේ. රීතේ බය නැතුව එනවා. දන්නවා මේක කැඩුවොත් මම මේකෙන් දබල ගන්නවා. ඒ චිත්ත ධෛර්යයන් ඇති කරගන්න විදිය. මහා මනෝ විද්‍යාවක්, මහා මනෝ ලෝකයක්. මනස මුල්ම කොට මනස තුළම පිහිටා මනස තුළම දුකද නිරෝධය පනවා දේශනා කරලා තියෙන. ඉතින් මනසම මූලිකයි. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝ. මනස කියන්නේ ලෝකේ තියෙන සංකීර්ණම විශ්වවිද්‍යාලය. ඒක ඇතුළට ඉස්සෙල්ලම පරේක්ෂණය කරන අයට හම් වෙන්නේ රැග්ගක මොකක්ද එකක් දෙනවනේ, රැග්ගකද මොකක් දෙයක් කියලා දෙනවා ඇතුළේ නැයන මොළින්. කියන්නේ මනස ඔබට දඬුවම් දෙනවා, එපා කරවනවා, එන්න නින්දා කරනවා, අපහාස කරනවා. ඉතින් ඒවයි ඒවයි වැටුනොත් එහෙම මානසිකව වැටෙනවා, නැගිට්ටොත් එහෙම යා නැගිටලම ඊළඟට සමාජ වැඩ කරන්න ඉගෙන ගන්නවා. නමුත් මන්නම් කියන්නේ ඒක හොඳ එකක් කියලා. එවැනි දේවල් වලින් දූෂිත විදියට මානසික ආතතියකින් නැගී හිටින පුජ්‍යලයා සමාජයට හොඳ වැඩක් කරන්නේ නැහැ. අර හපාකන බල්ලෙක් හදාගන්න සමහර ගම්වල මිනිස්සුන්ට උමනා වෙනවා හපාකන බල්ලෙක් හදාගන්න ගෙදර. ඒ බල්ලා අරගෙන මොකද කරන්නේ? බල්ලා අරගෙන දිනු කූඩුවක් දානවා ගහක බැඳලා. නරක වැඩ. දිවියෝ කන හැම තැනම බල්ල සැර වෙන. හැම තැනම ඊට පස්සේ ඌට හැම වෙලාවකම දිවියෝ කන වගේ දැනෙනවා. මානසික වශයෙන් ඒක බලපානවානේ. හැම තිස්සෙම කේන්තියෙන් ඉන්න පටන් ගන්නවා. කේන්ති ගස්සලා තියෙන්නේ දැන් බල්ල. දැක්ක මිනිහා පාරක්. දැන් ඔක කරයි දන්නේ මේක අහගෙන ඉඳලා ගන්නටේනේ. ඉස්සෙල්ලම ගන්න ගෙදර ඉන්න පොඩි ළමයි ටික. ඒ නිසා ඒ වැඩේ කරන්න බෑ. පුංචි උන් දෙක වෙන්න පුළුවන් ඉස්සෙල්ලම කන්නේ. පව්ගේ දාසකාරයම බල්ලෙක් හිටියේ. අම්මා දරුවා බිම තියලා ගිහිල්ලා ළින්ද ළඟට ගිහිල්ලා එනකොට දරුවා බල්ලා කාලා. කැලි ටික විතරයි. චූටි අත දරුවේ. ඒ නිසා මේ මිනිස්සුන්ව ඒ විදිහට අර වද දීලා ගහලා බලලා ඉරිහර කරලා අඩත් එට්ටම් කරලා හැදුවාම ඒකෙන් ඇති කරන උත්තේජනය අපි හිතුවට සමාජශීලී ප්‍රගමනයක් ඇති කරනවා කියලා, ප්‍රගමනයක් නෙමෙයි ඇති කරන්නේ ද්වේෂයක් එක්ක නැගී සිටීමක් වෙන තියෙන්නේ. ඒක වැදගත් නෑ. ඒක වැදගත් නෑ. දඬුවමක් ලැබෙන්න ඕන මිනිසෙක් තුල වරදින් නිවැරදි වීම සඳහා පමණයි. කිසි තැනක නිවැරදිදී දඬුවමක් කෙනෙකුට දුන්නොත් එහෙම එයා මානසික අවපීඩනයකට ලක් වෙනවාමයි. වරදක් හමු වෙදී පමණයි කෙනෙකුට දොසක් පනවනවනම් පනවන්න ඕන, දොස් කියනවනම් කියන්න ඕන. වරදක් නැති තැනකදී දොස් නොකිය යුතුයි. අධිහෙත හේතුනොත් වරදක් නැති තැන දොස් කිව්වොත් එහෙම ඒක යාට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ළමයින්ගේ වුණත් එච්චරයි. හදන්නේ හිමයි. මානසික ස්වභාවය ඒකයි. නිකාම මනසේ ඔහුගේ දඬුවම් පමුණවන්න ඕමනාවක් නැහැ. දුක හොයාගෙන යන්න ඕමනාවකුත් නැහැ. ලැබිලා තියෙන දුක සහ විඳින දුක පිළිබඳව පමණක් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ දුකේ නිරෝධය සොයන්න. නිරෝධගාමී ප්‍රතිපදාවේ යෙදෙන්න. සියල්ලගෙන්ම නිදහස් වන්න. නෝක තමයි බරපතලම වචනය. සියල්ලගෙන්ම නිදහස් වන්න. බරපතලම වචනේ සියල්ලගෙන්ම නිදහස් වන්න. අන්න එතන නිවන. එයා මොනවද අල්ලගෙන ඉන්නේ? රූපයක්ද, වේදනාවක්ද, සංඥාවක්ද, සංකාරයක්ද, විඥානයක්ද නැත. එයා මොනවද කරන්නේ? ක්‍රියාවක් නැත. එයා මොනවද නොකරන්නේ? නොකර සිටීමක් නැත. එයාගේ මොකද්ද දර්ශනය? දර්ශනයක් නැත. එයාට මොකුත්ම දර්ශනයක් නැද්ද? මොකුත්ම නැත. ඔබ කවුද? සම්මා සම්බුද්ධ ශ්‍රාවකේ. බුදුහාමුදුරු, මම සම්මා සම්බුද්ධ. මොකද්ද සම්මා සම්බුද්ධ කියන්නේ? සම්මා සම්බුද්ධ කියන්නේ පින්තුනේ සම්මා කියන වචනේ යොදාගෙන තියෙනවද බලන්න. සම්මා දිට්ටි කිව්වහම දෘෂ්ටි නැති. සම්මා සම්බුද්ධ කියන එකේ තේරුම මොකක්ද දන්නවද? බුද්ධි නැති. ඔයගොල්ලෝ හරි බුද්ධිමත්. ආර්ය ශ්‍රාවකයෝ බුද්ධි නැහැ. ඔයගලන්ට බුද්ධි තියෙනවා. ආගමික බුද්ධි, ජාතික බුද්ධි, වාර්ගික බුද්ධි, අනේක බුද්ධි, බුද්ධි කුලමල ભેදවල බුද්ධි ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝ බුද්ධිමත්. බුද්ධියෙන් මත් වෙලා ඉන්නවා. අපි හරි සන්තෝෂ වෙනවා යා හරි බුද්ධිමත් කිව්වාම. ලැජ්ජ වෙන්න. බුද්ධියෙන් මත් වෙලා. බුද්ධිමත්. බුද්ධිමතා. එයා හරි බුද්ධිමතා. මොකද බුද්ධියෙන් මත් වෙලා ඉන්නේ. අත් වශයෙන්ම කියනවා නම් මේක ඉතිහාස සන්දර්භයේ දේශ බලන කල්හි මෙහිමයි. බුද්ධිමත්. අර යා මේ ග්‍රන්ථයේදී මෙහෙම කියලා තියෙනවා. මෙයාද මේ ග්‍රන්ථයේදී මෙහෙම කියලා තියෙනවා. ඒ අනුව බලන කල්හි මේක මෙහෙමයි. සම්මා සම්බුද්දයි. බුදු කෙනෙක් කිසිම මේ ලෝකේ තියෙන බුද්ධියක් අල්ලගෙන නැහැ. උන්වහන්සේ බුද්ධියෙන් නිදහස් වෙලා ප්‍රඥා නිරෝධය කරලා ඉන්නේ. උන්වහන්සේලාගේ බුද්ධියේ ඇතුලේ ආගමික, ජාතික, වාර්ගික, කුල මල එක බුද්ධියක්වත් නැහැ. එක කෙහෙල් මලක්වත් නැහැ. හරි ශෝක වචන නේද කෙහෙල් මල කියන්නේ? එකක් තාරගස් වල හැදෙන එක. ඒ වුණාට මිනිස්සුන්ගේ වචන තුළ එක කෙහෙල් මලක්වත් නැහැ කිව්වහම මාර ෆීල් එකකින් ඒක තේරෙන කතාවක් නේද? මොනම කෙහෙල් මලක්වත් ඇති විදියට ඉන්නවද? නැහැ. නැති විදියට ඉන්නවද? නැහැ. ඇත්තෙත් නැතුව, නැත්තෙත් නැතුව ඉන්නවද? ඒත් නැහැ. මෙතන සත්වයේ පුජ්‍යලයක් ඉන්නවද? නැහැ. නැද්ද? ඉන්නවා. ඉන්නවද? නැහැ. නැද්ද? ඉන්නවා. ඉන්නෙත් නැද්ද? නැද්දෙත් නැද්ද? නැහැ. නැද්ද? ඉන්නවා. ඉන්නවද? නැහැ.